හොඳයි තේරුණනේ. ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඇසයි චක්කායතනය අතර වෙනස පැහැදිලි කරලා දෙන්න. ඇසයි චක්කායතනය අතර වෙනස. ඇස කියලා කියන්නේ ඉන්ද්‍රිය ශරීරයේ තියෙන. ඒකට නිපදවන්න බෑ කිසි දෙයක්. ශරීරයේ නිපදවන්න පුළුවන් මොන හරි දෙයක් නිපදවන්න පුළුවන් ඉන්ද්‍රියක් විදියට ගත්තොත් ඇහැ ඒකටයිද නැහැ. චක් ආයතනය කියලා කියන්නේ නිපදවන තැන. ඒකයි ඒකට ආයතනයක් කියන්නේ. ඇස කියන්නේ නිකන් කැමරාවක් වගේ එකක්. කැමරාවෙන් කරන්නේ කැමරාවේ අර ඉස්සරහ තියෙන ලෙන්ස් එක තියෙන. අන්න ඒ වගේ එකක් ඇහැ කියලා කියන්නේ. එළියේ තියෙන එක ඇතුළට අරගන්නවා. ඔච්චර තමයි ඇහැට කරන්න පුළුවන්. ඕනේවා නිපදවන්න ඇහැට බෑ. සීමා බෝධි හාමුදුරුවන් මවා ගන්න හිතේ. ඇහෙන්ද කලේ? ඇහැට කරන්න බෑ ඒවා. මේකේ අලියෙක් ඇඳලා ඉන්නවා මවා ගන්න හිතේ. බලන්න ඇහෙන් බලන්න ඕක. පුළුවන් බෑ. ඇහැට කරන්න පුළුවන් එයා ඉස්සරහට ආපු එකක් ඇතුළට ගන්න විතරයි තියෙන්නේ. චක් ආයතනෙට පුළුවන් එහෙන් ගන්න දේවල් මවා ගන්න. උපද්ද ගන්න. හැඩ ගන්න ගන්න. ඒකයි ඒකට චක් ආයතනෙ කියන්නේ. චක් ආයතනෙ කියන එක මනෝ මූලිකයි. මනේ ස්වභාවයක් ওই චක් ආයතනෙ කියන්නේ. ඕක තමයි තියෙන වෙනස. චක්කායතන නිරෝධ කරන්න ඕනේ නැහැ. චක්කුව නිරෝධ කරන්න ඕනේ නැහැ. චක්කායතනය නිරෝධ කරන්න ඕනේ. ඇස කියන එක නිරෝධ කරන්න අවශ්‍ය එකක් නෙමෙයි. ඇහැ ඔය තියෙද්දී. ඇහැ කවදාකවත් ඔබට බද දීලා නැහැ බින්දට. ඇස ඔබට යහපතක් කරලා තියෙනවා මිසක් අයහපතක් කරලා නැහැ කවදාකවත්. ඔබට අයහපතක් කරලා තියෙන කවුද? මන. මන කිව්වට මනවත් නෙමෙයි. අවිද්‍යා තෘෂ්ණාව වලින් කහට ගැන්නේච්ච මන තමයි ඒ ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යා තෘෂ්ණාව තමයි ඒ ඔක්කොම විනාශ කරලා තියෙන්නේ බින්ද. නැතුව ඉන්ද්‍රියන් 6න් කිසිම කෙනෙක් ඔබට අවැඩ කරලා නැහැ. හිතන්න ඔබට 9ම නැතුව ඉපදුනා නම් එහෙම අසූචිත් කයින්නේ දන්නේ නැතුව. දැන් හොද්දක් පිළිණු වෙලා කියලා දැනගන්නේ කොහොම? හිමලවල්ල. ඉතින් 9 දීපේ නැත්තා. ඊට පස්සේ ස්පිරිතාලය යන්න ඕනේ හැමදාම බින්ද. බඩේමාරු හැදෙනවා අර කෑම කෑවට පස්ස. එහෙනම් මේ ඇස කන නාසය දිව කය මන කියන ඔයව හරි හොඳ ඒවා මේ ඉඳලා ඔවට වෛර කරන්න හැම එකක් කිසිම කෙනෙක්. හොඳ ඒවා කියන්නේ ඉතින් මේ ඉපදිච්ච සත්‍යයට පිළිසරණක් වෙනවා ඔය හැම එකම. අවිද්‍යා තෘෂ්ණා තමයි විනාශකේ. ඒක නිසා අපි පුළුවන් තරම් අවධානයෙන් ඉන්න ඕනේ අවිද්‍යා තෘෂ්ණා ගැන. අවිද්‍යා තෘෂ්ණා මනක හටගත්තොත් එතනින් චක්කායතනෙ හට ගන්නවා. ඒකයි දින ගැටලුව. අවිද්‍යා තෘෂ්ණා නිරෝධ කරගන්න නම් කවදාවත් චක්කායතනෙ කියන එක හැදෙන්නේ නැහැයි. ඇස තියෙනවා, මනක් තියෙනවා. ලොකු ගැඹුරකට යන්න ඕනේ නැහැ ඕකකින් එතන. බොහොම සරලව තේරුම් ගන්න ඔය කියන කාරණාව. මොකද හේතුව බින්දනේ අපිට ඇස කියන්නේ මොකද්ද? චක්කායතනෙ කියන්නේ මොකද්ද කියලා? ගොඩක් ඩීප්ලි උත්සාහ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවය තියෙන්නේ ඇසද අපිට හෙන ගස්සන්නේ චක්කායතනෙද හෙන ගස්සන්නේ කියලා හොයාගන්න එක. අන්න එතෙන්දී අපිට පේනවා කවුරු හෙන ගස්සනවා කියලාද? චක්කායතනෙ හෙන ගස්සනවා කියලා. එහෙනම් දැන් චක්කායතනෙ වෙන් කරගන්නවා. ඇහෙන් අපිට කරදරයක් නැත්තම් ඉතින් ඇහ ඔහෙ තියෙද්ද? දැන් ඔබට ප්‍රශ්නයක් එනවා. ඔබට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ දෙන්නෙක්ගෙන් ප්‍රශ්නයක් එනවා. දැන් 3 වෙනි දරුවගෙ දෙක තියෙන මොකද්ද විසඳන්න යන්නේ 3 වෙනි දරුවා වර්ගෙ? දැන් ඔබට කරදරේ තියෙන දරුවෝ දෙන්නෙක්ගෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන දරුවෝ දෙන්නෙක්ගෙන් දැන් තුන්වෙනි දරුවත් එක තියෙන ගනුදෙනුව මොකද එතකොට ඔකේ? එයා ගැන හිතලා මොනව කරන්නේ? දෙයා ඔහේ හිටපු දැන්. එයාගෙන් කරදරයක් නැහැ නේ. එයා ඔහේ හිටපු දැන්. කරදරයක් තියන අයගෙන් කරදරයෙන් බේර ගන්න යෝනේ පිං. එහෙනම් අපි වැඩිපුර කල්පනා කරලා බලන්න කරදරේ තියන අය ගැන. ඇයි ඒගොල්ලන්ට මේ කරදරේ ආවේ කියලා? මොකද මන කියන්නේ පිංගදනේ. අවිද්‍යා තෘෂ්ණා නැතු හිටියොත් එහෙම මේ ලෝකේ දින උත්කෘෂ්ඨම දේ. අවිද්‍යා තෘෂ්ණා රහිත මන කාගේද? ලෝක සම්මතෙන් කිව්ව කාගේද? අරිහතුන් වහන්සේගේ. එහෙනම් මන කියන එකත් ජරාව කියන්න පුළුවන්ද? දැන් මන කිව්වහම අර චිත්ත මනෝ මානසං ඔයවෙන් යන්න එපා. නිකන් අපි කතා ගන්න හිත ගැන හිතන්නකෝ එතකොට හරි. මම ඔබට ගොඩක් ගැඹුරට හිතන්න ඕන නම් මම ඒ වෙලාවට කියන්නම් ගැඹුරට දැන් හිතන්න කියලා. එතකම් මම මේ කතා කරන්නේ සාමාන්‍ය දේවල්. ස්වාමීන් වහන්සේ මන කිව්වහම ඔය මන ගැනද කියන්නේ හිත ගැනද කියන්නේ විඥානය ගැනද කියන්නේ? අහන්න එපා. මන කියන්නේ මේ අපි හැමෝටම සාමාන්‍යයෙන් තේරෙන්නේ මන. මන බැඳෙනවා කියලා කියන්නේ. ඈ දැන් කවුරු හරි කිව්වහම ඔය සින්දු වල එහෙම තියෙන්නේ මන බඳිනා මොකක් හරි එකක් කියලා. විලාසිතා මොකද මම මතකයි මේකක් තියෙනවා. මේ ඔන්නෝම එකක් තියෙන්නේ. එතකොට දැන් එතකොට අහනවාද මේ කවුල් කරලා මේ ඒ ඔයාගේ කියපු එකේ මන කිව්වේ චිත්තද මනෝද මානසන්ද හදයන්ද පණ්ඩරන්ද මනෝ මන ආයතනද අහනවාද ඒක කතා කරලා නේද? ඒ වෙලාවේ ඔබට තේරෙනවා මේ විදිහට මේ මන කියන්නේ මේ මන මම මේ කියන බණත් ඒ විදිහට ගන්න ගැඹුරට හිතන්න ඕන නම් මං කියන්නම්. මම තමයි හැමදෙස්සෙම කියන්නේ මේ කියන්නේ අර චිත්ත මනෝ මානසන් වල යන ඒවා නෙමෙයි කියලා. මොකද ඒවට ගැඹුරට තියෙනවනේ මේ විදිහට. ඒවට එකින් එකින් එක විග්‍රහ තියෙනවා. ඒවා අපි හිතාගත්තොත් එහෙම ඊට පස්සේ අද බණ ටික අහලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. අද නෙමෙයි හාරිපුත්‍රයන් වහන්සේ වෙනකන් කවදා හරි දවසක නිවන පූර්ණ කරගන්න හම්බෙන්නේ නැහැ. නේද? ඒ තරම් පරම ගැඹීර දේවල් ඒවා. හරි. එතකොට එහෙනම් දැන් කල්පනා කරලා බලන්න. ඔය මන කියන එකත් පින්වදින එහෙම වද දෙන එකනේ නෙමෙයි. අවිද්‍යා තෘෂ්ණා නිරෝධ කරපු මනක් කියලා කියන්නේ වින්දනේ බොහොම උත්කෘෂ්ඨ තත්ත්වයක්. එහෙනම් ඔය ඇස කන නාසය දිවකය මන කියන ඒවත් එක හරට්ටු වෙන්න යන්න එපා වින්දනේ. ඒ ඔහේ තියෙද්ද? අපිට ප්‍රශ්නේ තියෙන එකම එක තැනකින්. ඒ මොකද්ද? අර අපි ගත්ත වැරදි අදහස වින්දනේ. වැරදි නොලෙජ් එක. වැරදි දැනුම අපි ගාව තියෙන. ඔච්චරයි වරදකට තියෙන්නේ. ඒ අර වැරදි දැනුම ගත්ත නිසා පින්විතනේ දැන් හැමතැනම වැරදි වගේ පේනවා. නිකන් හිතන්නකෝ වීදුරු නිෂ්පාදනය කරනවා දැකලා තියෙනවද? ඔය වැලි අරව මේවා ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික දාලා කෝවක් වගේ එකක මක් කරනවා. ඇතුලේ දාලා ඒක ගිනිගම් කරනවා. ඒක ඔක්කොම වැක්කිරෙන්න මට්ටමට ගිනි ඇවිලෙනවා. ඒතර දැන් තලපයක් වගේ හැදිලා තියෙන්නේ. දැන් වැක්කිරෙනවා ඒක. අපි දැන් ඕකට දානවා පින්විතනේ. කළු පාට වර්ණකයක්. දැන් මේක අපි හදාගත්තේ මේකෙන් හදනවා අපි සිංහෙක් හදනවා වීදුරු. ඊළඟට ඔය ජනෙල් එකට දාන වීදුරුවක් හදනවා ප්ලේන් වීදුරුවක්. ඊට පස්සේ අපි තව මොකක් හරි ගුරුලේත්තුවක් හදනවා. ඔය වගේ මොන හරි ටිකක් හදනවා. නමුත් අර මුල් එකට දැම්මනේ කළු පාට. දැන් සිංහයා මොන පාටද? කළු පාටයි. ඉතින් සිංහයාට ගහලා වැඩක් තියෙනවද ඔකට? සිංහයාට බැලලා වැඩක් තියෙනවද ඔකට? සිංහය හදපු අච්චුවට බැලල වැඩක් තියනද ඔකට? කරන්න දෙයක් නැහැ පින්විතනේ. මුලින් කළු පාට දැම්මනේ. ඔච්චරයි වෙච්ච වැරද්ද. ඒ වැරද්ද දැන් හැමතැනම පේන්න තියෙනවා. එහෙනම් ඒ තැන් පේන්න තියෙනවා කියලා ඒ තැන් වලට දඬුවම් කරලා හරියන්නේ නැහැ. ඒ තැන් ගැන අහිතක් හිතාගෙන හරියන්නේ නැහැ. අහිතක් හිතාගන්න තියෙන එක තැනයි තියෙන්නේ. අන්න එතන තමයි අහිත හිතාගන්න ඕනේ. ඒ තැන තමයි මොකද්ද? අර කළු පාට දාපු එක පින්විතනේ. එහෙනම් ඔබට කරන් තියෙන මොකද්ද? දැන් ඉතින් ගිය දේ ගියා. එහෙනම් ඊළඟට එනේ වැ මක් කරගන්න තියෙන්නේ. කළු පාට ටික අයින් කරන්න නම් දැන් ඒ පාටේ යනවා. කළු පාට නැතුව ওই වීදුරු පාටේ යනවා. අවර්ණවලි. අර එක තැනකටවත් දොස් පරොස් නගන්න යන්න එපා. ඒක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. අවිසංකාර නිරෝධයයි නිවන. අවිසංකාර නිරෝධ කළාම නිවනට යනවා. නමුත් අවිසංකාර නිරෝධ කරනවා කියලා හිතලා කරන්න පුළුවන් එහෙම? එකක් නෙමෙයි. අභිසංකාර නිරෝධ වෙන්න නම් අභිසංකාර වලට හේතුව මොකද්ද කියලා හොයාගන්න ඕනේ. අභිසංකාර කියන්නේ හේතුක ඵලයක්. ඉතින් ඔක්කොම දන්න කාරණාවක් දැන් තියෙනවා. මොකද්ද? අවිද්‍යාපත්‍ය සංකාරා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි අභිසංකාර කොටස හටගන්නේ. එහෙනම් අවිද්‍යා නිරෝධයෙන් සංකාරමක් වෙන්න ඕනේ. නිරෝධ වෙන්න ඕනේ. ඉතින් සංකාර නිරෝධ වුණා නම් ඒක තමයි නේද? යදිදන් සබ්බ සංකාර සමතෝ. අවිසංකාර නිරෝධ වීම බලා ගන්න ඕන නම් පින්වතුනි ඒකට හේතු හොයලා බලලා හේතු නිරුද්ධ කරන්න ඕන. අවිසංකාර කරන්න වෙලා තියෙන්නේ තණ්හා නිසා, අවිද්‍යාව නිසා. අවිද්‍යාව තෘෂ්ණා තියෙන කෙනාට අවිසංකාර නොකර ඉන්න බෑ. ඒක නිසා එයා අවිසංකාර කරනවා. ඔබට කිව්වොත් මේ අවිසංකාර කරන එක නතර කරන්න කියලා ඒක කවදාවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද කවුරුත් කැමැත්තෙන් අවිසංකාර කරන්නේ නැහැ. අවිසංකාර කරන්න වෙලා තියෙන නිසා අවිසංකාර කරන්නේ ඔය. ඒකයි ඔබට මම පෙන්වෙන්නේ පිංගුතුනේ. ගණන් දෙකක් දීලා ඉල්ලලා පුළුවන් නම් මේක හරිද කියලා කියන්න කියලා ගාන හදන්න නැතු. ඒක කරන්න බෑ. මේ බෝඩ් එකේ ගණන් දෙක දාපු ගමන් මොකද වෙන්නේ? ඔබ ගාන හදන්න පටන් ගන්න. ඒක නතර කරන්න බෑ. ඒකට එකම හේතුව තමයි හොඳයි සාරයි කියලා අල්ලගත්ත ටිකක් තියෙන එක. සුභයි කියලා අල්ලගත්ත කොටසක් තියෙනවා. සුභයි කියලා අල්ලගත්ත කොටසක් තියෙන තාක්කල් හදනවා. මොකද එළියෙන් එන එක ගන්න ලෑස්ති නැහැ. එළියෙන් එන එක අරන් හදන්නේ නැහැ. ඒක මදි. හැමදෙස්සෙම ගන්න ඕනේ Tamanට ඕනේ එක. ඔය නිසා තමයි පිළිදී ලෝක සත්‍යයට අභිසංකාර වලින් බේරිලා ඉන්න බැරි. දැන් ඔබම හිතලා බලන්න වෙනද ඔබගේ ජීවිතේදී. ඊමක් කොනක් නැති අභිසංකාර වලින් නිදහස් වෙලා ඉන්න පුළුවන්ද කියලා එක මොහොතක්වත්. මේව හොඳට තේරුම් ගන්න පිළිදී ඔබට දීලා තියෙන දඬුවමක් ඔය. ඔය ලොකු දඬුවමක් ඔය විඳින්නේ. ඔය හැම කෙනාටම රස්සාවක් කරන්න වෙලා තියෙන්නේ දැන්. රස්සාවක් කරන්න උනා කියලා කියන්නේ සිංහසනේ. ඔය කියන දුකෙන් නිදහස් වෙන්න බෑ ලේසියෙන්. අරිහත් උනත් බෑ. බඩට කන්න ටිකක් දාගන්න ඕනේ නේද කයත් තියෙනකම්. අරිහත් උනා පුළුවන් නිදහස් වෙන්න ඒකෙන්. හොඳට කල්පනා කරලා බලන්න. අරිහත් උනත් නිදහස් වෙන්න හම් වෙන්නේ නැහැ. බඩට කෑම ටිකක් හොයාගන්න උන්වහන්සේලාත් පින්නපාතේ වඩින්න වෙනවා. දැන් හිතලා බලන්න ඔබගේ ජීවිතේ උන්වහන්සේට නම් තාම අපිටම අවුරුදු 20දී අරිහත් උනා 40 ජීවත් වෙන්න දිනවා. එහෙනම් උන්වහන්සේ තාම අවුරුදු 20ක් ඔය දුක විඳිනවා. ඊට පස්සේ ඉවරයි. නමුත් ඔබ චිත්‍රපටි බලන ඒවා වැත්තකර දාන්න. සිව්පස අවශ්‍යතාවයක් තියෙනවා හැම සත්වයකටම. මොනව හරි කමක් නැහැ කෑම ටිකක් එන්න ඕනේ බඩට. මොනව හරි කමක් නැහැ ඇඳුමක් ඕනේ නැනේ. මොනව හරි කමක් නැහැ හිතට සෙවණක් ඕනේ ලෙඩට බේතක් ඕනේ. මොනව හරි කමක් නැහැ. ඒකේ විශේෂයක් කියලා කන්නේ හම් වෙන ඕනේ දෙයක්. ඕකෙන් නිදහස් වෙලා පෙන්වන්න පුළුවන්. ඔබ සීල දෙනාට සිද්ධ වෙනවා අපි ඉන්නේ දිගින් දිගටම රැකියාව කරන්න. මලොත් ආයි ඉපදිලා ආයි රැකියාව කරන්න වෙනවා. සිංහ කොටියත් රැකියාව කරන්න නැද්ද බින්ද? බේරිලා ඉන්න බෑ කාටවත්. හවපස්සේ එලවන්න ඕනේ. මුවපස්සේ එලවන්න ඕනේ. බේරිලා ඉන්න බෑ කාටවත්. මලාට පස්සේ ආයි උපද්දනවා. උපද්දලා අර අවශ්‍යතාවය දන්නනවා. ඉතින් ආයි වැඩ කරන්න ඕනේ. ඒකයි ඔබට කියන්න පුළුවන් හිතලා බලන්න කියලා මේකද? මේක මේ ඔබට දීපු දඬුවම. ඔය දඬුවමයි ඔය භුක්ති විඳින්න ඔය. නිදහස් වෙන්න බෑ ඕකෙන් ඔබට. නිදහස් වෙන්න උත්සාහ කරන්න කියලා කියන්නේ ඒක නිසා. තථාගතයන් වහන්සේගේ ක්‍රමවේදයට විතරයි පිටු නිදහස් වෙන්න පුළුවන් ඕකේ. නැත්තම් සදහටම ඔය ඕකේ තමයි ඉන්න වෙන්නේ. මෙතනින් එහාට මැරලා ගියොත් ආයෙත් පිළිලා වෙරිලා ආපහු සැරයක් ওই ටිකම කරන්න වෙනවා. දැන් කෝටි ප්‍රකෝටි ගාණක් හම්බ කරලා හිටියත් වැඩක් කොච්චර හම්බ කළත් වැඩක් නැති බව ඔබට පරිසම්පාදයේ තේරුම් කළාම තේරුණානේ. මේ අදත් අපි කතා කරමු මේ සම්බන්ධව. භෞතික ලෝකය කියන එක එකක්, අභ්‍යන්තර ලෝකය අනිත් එක. පෙන්සනේ හිත ඇතුලේ තමයි ඇත්ත වැඩසටහන යන්නේ. බාහිර ලෝකේ තියෙන මේ බොරු මමපෑම. ඒකයි ඔබට කියන්නේ අරිහත් ඵලයේ පූර්ණේ කළත් පින්විතනේ සිව්පස අවශ්‍යතාවයෙන් බේරිලා ඉන්න බෑ කියලා. අනවශ්‍ය දේවල් ආවේ නැතුණත් අවශ්‍ය කියලා දෙයක් තියෙනවනේ. ඒ ටික හොයා ගන්නම වෙනවා. අරිහතුන් වහන්සේ ආයි ඉපදුනොත් අපි හිතමු අරිහතුන් වහන්සේ ආයි ඉපදුනා කියලා. හා දැන් ආයිද උන්වහන්සේට ඉතින් චිත්‍රපටි බලන්න ඕනේ නැහැ. එහෙම අනවශ්‍ය දේවල් කිසි දෙයක් ඕනේ නැහැ. හැබැයි උන්වහන්සේට ඒ සිව්පස්සේ ඕනේ. එහෙනම් ආයි සිව්පස්සේ උදෙසාම කරන්න වෙනවද? උන්වහන්සේට ආයි වෙහෙස වෙන්න වෙනවා. ඒකයි කියන්නේ පිළිදෙන අනවශ්‍ය දේවල් ඔක්කොම අතහැරලා දැම්මා. අවශ්‍ය හතරක් ඉතුරු වෙනවා. ඒක උදෙසා ආයි මහන්සියෙන් එනවා. ඉතින් පිරිනුවම් පානකන් තමයි උන්වහන්සේට මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් පිරිනුවම් පාන්න නැති කෙනාට කවද වෙනකම් ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි කියන්නේ මෙන්න ලේසි වැඩක් නෙමෙයි. ඔබ අවබෝධ කරගත්තේ නැත්නම් මේ දඬුවමක් ඔබ විඳින්නේ කියලා. ඔබට හිතුනොත් එහෙම මට මේ හරි වාසනාවක් උදා වුණේ, මට ජීවිතයක් හම්බුණා, දැන් ඉතින් මං ජීවත් වෙනවා කියලා මම හිතාගෙන නම් ඉන්නේ. ඒක තමයි ලෝකෙදී ලොකුම මොට්ටකම. හොඳට විමසලා බලන්න පිංගදින ඔබ සියලු දෙනා කැමැත්තෙන් ඔය රස්සාවල් කරන්න කියලා. ඔය රස්සාවල් කරන්න හරි හම්බු කරන ක්‍රමවේදවල මාත්‍රයක්වත් කැමති නැත්නම්. නමුත් ඔබට ඒව නතර කරගෙන ඉන්නත් බැරි නම් කරන්න වෙනවා නම් ඕක දනුවමන් නෙමෙයිද කියලා හිතලා බලන්න. ඔයිට අමතරව පිංගදින තව විශේෂ වූ දනුවම් ක්‍රමයක් තියෙනවා මානසික වශයෙන් එන. ඒක ඉතින් හැමතිස්සෙම තියෙන එකක්. ඔය බාහිරින් තියෙන දනුවම් ක්‍රම රස්සාවක් කරන්න ඕනේ. වගකීම් යුතුයකම් කියලා ටිකක් තියෙනවා. ඒ ටිකට බැඳිලා කටයුතු කරන්න ඕනේ. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. හිතන්න මේක අරිට අමතරව ශාරීරික සහ වාචික වශයෙන් කයෙන් සහ වචනෙන් ගොඩාක් දේවල් සිද්ධ කරන්න වෙනවා ඒ සම්බන්ධව. දැන් මම ඔබට බණ කියනවා. අරිහතුණත් මක් කරන්න වෙනවද? ඉතින් බණ කියන්න වෙනවා. ජීවතුන් අතර ඉන්න තාක්කල් බණ කියන්න වෙනවා. ඉතින් බණ කියනවා කියන එක සැපද? කරන්න වෙනවා. ඒ කියන්නේ පිංගතුනි අරිහතුන් වහන්සේ නමකට හෝ වේවා පණකෙන්ද තියෙනවා නම් දුක් විඳින්න වෙනවා. හැබැයි උන්වහන්සේට තියෙනවා ශාරීරික වශයෙන් තියෙන දුක්ඛේ විතරයි. ඒක පිංගතුනි 10%ක් විතර තියෙන්නේ. ඊතල 90%ම වෙහෙත් තියෙන්නේ. මානසික වශයෙන් තියෙන දුකක් තියෙන්නේ. අරිහතුන් වහන්සේ ඒ 90%ම දුක් නැති කරලා ඉවරයි. නමුත් තව 10%ක දුකක් තියෙනවා. මේ කය පරිහරණය කරන්න අවශ්‍ය දේ හොයා ගන්න ඕනේ. ඒකත් ඉතින් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් ඉවරයි. නමුත් මේක සාක්ෂාත් කරගත්තේ නැත්නම් වෙන දේ ඔබ හිතලා බලන්න බෑ. මේ දනුවමට ලක් වෙලා දිගින් දිගටම යන්න වෙනවා මේ ගමන. ඔබ දකින්න ඔය පාරේ යනකොට පින්වදින පාරේ වැඩ කරන මිනිස්සු ඉන්නේ දකින්න. පාර හදන මිනිස්සු එක පැත්තකින් ඉන්නවා. කඩවල රැකී ආරක්ෂා කරන මිනිස්සු ඉන්නවා. බස් හෝල්ඩ් එකේ බස් එකක් යනකම් බලන් ඉන්නවා දැන් පිරිසක් වැඩට යන්න. දැන් ඔය ගමනේ කෙලවර කොහෙද තියෙන්නේ? ඉමක් කොනක් නැති ගමනක් පින්වදින ඔය යන්නේ. අද කලිසමක් ඇඳලා සබද්ද එකක් දාලා ෂර්ට් එකක් ඇඳලා ටයි එකක් දාගෙන කෝට් එකක් දාගෙන බස් හෝල්ඩ් එකේ ඉන්න මිනිහා. තව අවුරුදු 250කින් බලද්දි ඒ බස් හෝල්ඩ් එක පිටිපස්සෙම කානුවේ පොඩි බලු පෙටියෙක් ගලා ඉන්නවා. තාම ඉන්නවා ඉතින්. ඉතින් අර මනුස්සයා රස්සාවට ගියා කීයක් හරි හොයාගන්න කන්න. අර බලු පෙටියා ඉවල්ලල්ල යනවා. ඔය මී පෙටියෙක් හරි මොකෙක් හරි ඉන්නවද කියලා හොයාගෙන කන්න. ඊට පස්සේ මැරිලා ගිහිල්ලා පෙරේතෙක් වුණා කියලා නේද? දැන් ඉතින් පෙරේතයා බලන් ඉන්නවා ඒකට තියෙන ආහාරයක් මොකක් හරි එනකම්. ඉමක් කොනක් නැති ගමනක් යන්නේ. කොහේ ගියත් ওই ටික ඕනේ. සිව්පස අවශ්‍යතාවය ඕනේ. කොච්චරට සුද්ධවන්ත මානසික මට්ටමකට ආවත් සිව්පස අවශ්‍යතාවය ඕනේ. ඒකයි ඔබට කියන්නේ පින්වත. දැන් ඔබට ඊට වඩා එහා ගිය එකක් ඕනේනේ. අරිහතුන් වහන්සේට ඕනේ. ඒ කියන්නේ සුද්ධවන්ත හිතට ඕනේ මොකද්ද? සිව්පස අවශ්‍යතාවය. සිව්පසේ ඕනේ. එතනින් එහාට සුද්ධ වෙච්ච නැති මානසික තත්යකට ඊට වඩා දේවල් ඕනේ. අරිහතුන් වහන්සේට ගෑණියෙක් ඕනේ නැන්නේ. නමුත් ඔබට ගෑණියෙක් පිරිමියෙක් ඕනේ. අරිහතුන් වහන්සේට අර සුවඳ මේ සුවඳ ඉන්න ඕනේ කියලා එකක් නැහැනේ. නමුත් ඔබට ඒව ඕනේ. මේ ශබ්ද ඕනේ කියලා එකක් නැහැනේ අරිහතුන් වහන්සේට. නමුත් ඔබට ඒව ඕනේ. මේ රූප පේන්න ඕනේ කියලා එකක් නැහැනේ අරිහතුන් වහන්සේට. නමුත් ඔබට ඒව ඕනේ. අරිහතුන් වහන්සේට ඕනේ කරුණු හතරයි. ඒකත් අර පරිණිර්වාණය යනකම් මොනවද ඒ? හිසට සෙවණක් ඕනේ. මොකක් හරි කමන්නේ. දැන් ඔබගේ හිසට සෙවණ කොහමද? ඔබගේ හිසට සෙවණ තට්ටු කීයක් තියෙනවද? හිසට සෙවණ අකර කීයක් තියෙනවද? පර්චස් කීයක විතර හිසට සෙවණක්ද හදාගත්තේ? හිසේ කොච්චර පර්චස් ගන්නද තියෙනවද? අද ගෙදර ගිහිල්ලා හිස් මුදුනට මොකක් හරි පොතක් හරි තියලා ඉවරලා පුතාන්නද කියන දුවට කියන අඳින්න කියලා ඒක. ඇඳලා බලන්න පර්චස් කීයක් තියෙනවද කියලා. ඊට පස්සේ බලන්න ගෙදර පර්චස් කොච්චර තියෙනවද කියලා. එන හිසට සේවනක් නෙමෙයි හදලා තියෙන්නේ. එහෙනම් ඒ අමතර විදපුවා. ඔය ඔබගේ හිත සුද්ධභාවයට ආවම කවදා හරි දවසක අර අමතර විදපු දුක බිඳුවට අරයි යන්න බෑ. හිසට සේවනක් කියන සංකල්පයෙන් නතර වෙනවා. සුද්ධභාවයට හිත අරන් එනකොට ඒ තක්වා පස්සට ගත්ත හැකි. බස ගත්ත හැකි පල්ලෙහාට දුක. නමුත් ආයි හිතට සෙවණක් කියලා දැන්. ඒ කියන්නේ මෙහෙම භාවනාවට ඉඳගත්තට පස්සේ බින්දෙනි. වහින වැස්සට දනිස් දෙක දෙමෙන්නේ නැහැ. ඔය දින හිතට සෙවණ වැඩි වුණොත් සැතපුණාට පස්සේ වහින වැස්සට ඇඟ දෙමෙන්නේ නැහැ. ඔය දින හිතට සෙවණ. ඒ කියන්නේ බින්දෙ තහඩු කයල්ලක් ඇදෙන්නේ නේද වැඩේට? තමන්ගේ දිගට වඩා දිග තහඩු කයල්ලක් දාගත්තාම මදිද වැඩේට? ඒ වගේ තහඩු කෑලි කීයක් තියෙනවද කියලා ගැල්ල බලන්න ගෙදර ගිහිල්ලාද ඔබ ගෙදර? මං කියන්නේ තහඩු කෑල්ලක් හැර ජීවත් වෙන්න කියලා නෙමෙයි. අවශ්‍යතාවයේ තියෙන්නේ තහඩු කෑල්ලක විතරයි. එතනින් එහාට හදපු ඔක්කොම හැදුවේ මාන්නක්කාරකමෙන් හින්දා. ඒක අමතර දුක. මම මේ ඔබට කියන්න යන්නේ. අවිද්‍යා තෘෂ්ණා වලින් කහට ගැන්විච්ච හිත් තියෙන මිනිස්සු අමතරව දුක් විඳිනවා. අවිද්‍යා තෘෂ්ණා මාත්‍රයක්වත් නැති උතුම අවශ්‍ය දුක විඳිනවා. කාටවත් දුක නැහැ කියලා කියන්නේ එහෙම බෑ. මම මේ දෙගොල්ලන්ගෙම මානසික තත්ත්වෙ නෙමෙයි කතා කළේ. දෙගොල්ලන්ගෙම මොනවද? කායික වශයෙන් විඳින දුක් මේ කතා කළේ පිටින්. මානසික වශයෙන් විඳින දුක් කතා කළාම අරිහතුන් වහන්සේට එහෙම එකක් නැහැ. අරිහත් නොවිච්ච අනිත් අයට දුක අනන්තයි අප්‍රමාණයි. මානසික වශයෙන් ශාරීරික පීඩාව තමයි අඩුම පින්වසල. ඇඟ රිදුනද කාගේ හැරි නෑ. හිත රිදිලා තියෙන හොඳට. හිත හරි වෙහෙතරපත් වෙලා ඉන්න හොඳට. මේ සද්ද එනකොට බින්දෙන හිත වෙහෙතරපත් වෙනවා. කොච්චර වාරයක් වෙහෙතරපත් වෙනවද? මේ සද්ද එන වාරක මේ සද්ද එනවා එන කාලයට හිත කෝටියක් පහළ වෙනවා නම් ඔය හිත කෝටියම දැන් පෙලිලා ඉන්නේ. පීඩාවටපත් වෙලා ඉන්නේ. ලේසි නෑ ගැලවෙන්නේ එකෙන්. ඒකයි මම මුලින් ඔබට ශාරීරික දුකේ ගැන පෙන්නලා ඉන්නේ. එදින ඉහළ ඔක්කොම දින මානසික දුක. එහෙමනම් අරිහතුන් වහන්සේ නමක් හේවත් මේ හිතේ සුද්ධවන්ත අවස්ථාව ගත්තට පස්සේ මේ සුද්ධවන්ත මේ පෘථග්ජන අවස්ථාව අපි හිතමු. පෘථග්ජන කිව්වහම ආයි හරියන්නේ නැහැ නේ. මේක මේක සත්ව. සත්ව අවස්ථාව. අරිහතුන් වහන්සේ කියන්නේ සත්ත්වයේ ඉක්මවා ගිය උතුමෙක්. එහෙනම් මේක අරහත් අවස්ථාව. හරිනේ? ඔතන ඉන්න බලන්න. සත්ව පිරිස. එතකොට මේගොල්ලන්ගේ සිංහදනේ. දැන් මේ ශාරීරික දුක. මානසික. මේ වගු හදමු බලන්න. සත්ව කියන කුලකේට පින්වදනේ ශාරීරික දුක ගත්තට පස්සේ මෙතන මේ ඔක්කොම දුක ශාරීරික කියන දුක ගත්තට පස්සේ පින්වදනේ අවශ්‍ය කියලා එකක් තියෙනවා අනවශ්‍ය කියලා තව එකක් තියෙනවා අවශ්‍ය කියලා තව එකක් තියෙනවා අනවශ්‍ය කියලා තවත් එකක් තියෙනවා අවශ්‍ය දුකයි අනවශ්‍ය දුකයි අරිහතුන් වහන්සේට අවශ්‍ය දුකයි ඈ එතරයිද හා අවශ්‍ය දුක විතරයි තියෙන්නේ අනවශ්‍ය දුක නැහැ මොකද වෙන්නේ අවශ්‍ය දුක සිව්පස අවශ්‍යතාවය ඔබ හම්බ කරගන්න ඕනේ උන්වහන්සේ බින්දපද වඩින්න ඕනේ ඔබ හම්බ කරගන්න සමහරට යන්නේ කායිකේ හරි නැග්ගා මීටර් 500යි ඔෆිස් එකේ. උන්වහන්සේ හැතැම්ම හතරක් පින්දපාතේ වඩින්න ඕනේ ඒ ආහාර ටික හොයාගන්න. ඒව කැපෙනවා. අවශ්‍ය අවශ්‍ය. උන්වහන්සේට ඒ දුක තියෙනවා විඳින්න. නමුත් අනවශ්‍ය දුක කියන එක බිඳුවයි. මේ දෙකම සමානව තිබුණාට දෙන්නට මේ සත්ව කියන කුලකේට තියෙන අනවශ්‍ය දුකක් තියෙනවා. ඒ අනවශ්‍ය දුක නිසා විඳින දුක ගොඩායි. අරිහතුන් වහන්සේට ඒක බින්දුවයි. එතකොට අනවශ්‍ය දුක කියන මොනවද ගන්න? දැන් අපි ඔබේ ගේම් ගමු එක. අපි දැන් ගණිත පන්තියක් කරමු. ගණිත පාඩම. අවශ්‍ය ප්‍රමාණය තියෙන එක සීට් එකයි. එක සීට් එකකින් අවශ්‍ය ප්‍රමාණය යනවා. නමුත් ගෙදර තියෙනවා සාමාන්‍යයෙන් සීට් කීයක් විතර යනවද මහත්තයෝ? එක කුටි එක වැඩි ඉවර කරලා 14යි. පර්චස් එකක් වගේ තියෙන කුටි. ඒකෙන් පර්චස් එකක් වගේ පොඩාලු පර්චස් එකකට අපි දුන් සීට් 15ක් යනවා. හ්ම්. ගෙදර පර්චස් කීයක් විතර තියෙනවද? ඒ කියන්නේ ඔබ ඔය හදන කුටියේ පර්චස් එකකට පොඩා අඩුයි මං හිතා. එතන සීට් 15ක් විතර යනවා කියලා හිතමුකෝ. ඒ රෝපේ ගෙදර ඒ වගේ ඒවා තියෙනවා. පළවෙනි තට්ටුවේ ඒ වගේ ඒවා 10යි. නේද? දෙවෙනි තට්ටුවේ 10යි. ඔහොම දිනවනේ. 20ක් විතර දාගම් බලන්න. එහෙනම් දැන් බලන්න. අවශ්‍යතාවයේ තියෙන එකක. හදලා දිනන 20ක්. එහෙනම් ඔන්න ඔය දෙයේදී අවශ්‍ය දුක තියෙන එකයි. අනවශ්‍ය දුක තියෙනවා කීයද? 20ක්. 19ක් තියෙමුකෝ. අරියදුන් වහන්සේට අවශ්‍ය දුක එකයි අනවශ්‍ය දුක කීයද? බිඳුවයි. කෑම කෑම අවශ්‍ය මොකද්ද? බඩ පිරෙන්න මොන හරි එකක්. දිරෝණුවන ඒ ටික ඇති. නැවත ඔබගේ කෑම ගැන ඔබ දන්නවද පින්ද? අවශ්‍ය දුක පොඩ්ඩයි තියෙන්නේ අනවශ්‍ය දුක ගොඩයි. ඇඳුම් අවශ්‍ය දුක පොඩ්ඩයි තියෙන්නේ. يعني විලි වහ ගන්න විතරයි අඳින්න තියෙන්නේ පින්ද? නේද? ඔබ කල්පනා කරලා බලන්න මොන මොන තත්ත්වෙන්ද අඳින්නේ කියලා, අඳින්නේ ඵල දෙන්නේ කියලා. ඒ අනවශ්‍ය දුක ඔක්කොම. අවශ්‍ය දුක ඇති කරන්නේ පෙරදිමුණු අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්. දැන් තියෙන එකෙන් නෙමෙයි. නමුත් මේ අනවශ්‍ය දුක ඇති කරන්නේ දැන් තියෙන එකෙන්. පෙර අවිද්‍යා තෘෂ්ණා සහිතව හිටපු නිසා කය කුරුම වුණා. අන්නේ කය පැවැත්මට තමයි පිටින් මේ අවශ්‍ය දුක කියන එක යන්නේ. ඒකෙදී අරිහතුන් වහන්සේලාත් ඒක තියෙනවා. දැන් තියෙන අවිද්‍යා තෘෂ්ණා නිසා තව 19ක් දුක් විඳින්න තියෙනවා. නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් දුක් විඳින්න තියෙනවා දැන්. අරිහතුන් වහන්සේට ඒක නැහැ. මානසික தත්ත්වය අරන් බලන්න. මානසික தත්ත්වේ සත්‍යය විඳින දුක කොච්චරයිද? මේ අනන්තයේ ලකුණ. අනන්තයි. අරිහතුන් වහන්සේ විඳින දුක කොච්චරද? 0යි. මේ අනන්තයේ බිඳුවක් බවට පරිවර්තනය කළේ පිටින් අවිද්‍යා තෘෂ්ණා අයින් කරපු නිසා. මානසික වශයෙන් බිඳු මාත්‍රිය දුකක් එන්නේ නැහැ අරිහතුන් වහන්සේට. අවිද්‍යා තෘෂ්ණා අයින් කරපු ගමන්. මේකෙනුත් අවශ්‍ය දුකක් විතරයි ඉතුරු වෙන්නේ. පිටින් අනවශ්‍ය දුක සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. ඔබ බොහොම රසවත් කෑමක් හදාගෙන ඉන්නලා ඒක කන ගමන් කියනවා. ඉතින් අපි මෙහෙම කෑවට අර ආරාමෙ ඉන්න පොඩි හාමුදුරුවෝ එහෙම පව් නේද උන්වහන්සේලාට එහෙම කන්න නෑනේ. එහෙම හිතෙනවා. ඔහොම හිතෙනවා තව කට්ටියකට. අර උඩා වැසිකිලි වලේ ඉන්නවා අපි කියන්නේ අසූචි ගන්න පෙරේතයෝ. උන්ට අසූචි ටිකක් හම්බුනහම උණු කල්පනා කරලා බලනවා. මෙච්චර උණු උණුවේ අසූචි තියෙනවා අපිට අර හොවාමින් නැහඳලා පවු නේද උන්වහන්සේට අසූචි පොඩ්ඩක්වත් නැහැ නේ කන්න. දැන් ඔබට hina යන්නේ වැඩේ තේරිලා නේද? දැන් ඔබම කල්පනා කරලා බලන්න සිංහසෙන. කෙනෙක්ගේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය තියෙන්නේ යාට පිළිදෙන ලක්ෂ 10ක කාර් එකක් ගන්න. ලක්ෂ 10ක කාර් එකක්. තව කෙනෙකුට අවශ්‍යතාවයක් එනවා පිංගතනේ. කෝටි 10ක කාර් එකක් ගන්න. මෙයාගේ අවශ්‍යතාවය තියෙන්නේ ලක්ෂ 10යි. ඒ කාර් එක තමයි යාට ඕනේ. මෙයාට කෝටි 10ක එකක් ඕනේ. එතකොට මෙයාට හිතෙනවා පිංගෙදෙන මෙයා දිහා බැලලා මේක හරි පව් මේ මිනිස්සයා. පොඩි කාර් එකක් නේ යාට තියෙන්නේ. මට ලොකු එකක් තියෙනවනේ. එහෙම පුළුවන්ද පිංගෙදෙන මේක නා පව් කියලා කියන්න? මේ කෙනාට ඕනේ ලක්ෂ 10ක කාර් එකක්, යාට ලක්ෂ 10ක කාර් එකක් තියෙනවා. මේ කෙනාට ඕන නා කෝටි 10 එකක්, දැන් යාට කෝටි 10 එකක් තියෙනවා. මේ දෙන්නම සමයිද නැද්ද? සමයි. මෙයාට හිතන්න බෑ කවදක්වත් මෙයා පව් කියලා. යම් දවසක මේ කෝටි 10ක කාර් එකක් තියෙන මනුස්සයා අනික් මනුස්සයට ඇවිල්ලා කිව්වොත් එහෙම ඕකනම් වැඩක් නැහැ, ඕක කොහොම නෙමෙයි මගේ එකේ මේ ඇතුලේ ඉඳගෙන බටන් එකක් හෙවුවාම ඔක්කොම මේ සයිට් කණ්ණාඩියෙම ඔක්කොම මූ වෙලා පේනවා. මම රිවර්ස් කරන්න යනකොට සයිට් කණ්ණාඩිය මෙහෙම පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහලා පිටිපස්ස පේනවා, රෝද යන හැටි පේනවා. ඔක්කොම පිටිපස්ස කැමරාවෙන් අහුවෙනවා මේක. අන්න එහෙම කියලා පින්විතනි ආස්වාදයි සැපයි සාරයි කියලා දුස්ති ගන්නපු ගමන් මෙයා මොකද වෙන්නේ? දැන් මෙයාට හැදෙනවා පින්විතනි එක. තිත්තිරි වලින්. තිත්තිරි. ඒ කියන්නේ මෙයාගේ හිතේ හැදුනා මේක පින්විතනි. නමුත් මෙයාට දැන් මේක නැහැ. අන්න එතකොට නම් පින්විතනි මෙයා හරි පීඩාකාරී තත්යකටපත් වෙනවා. එහෙනම් දැන් ඔබට ඕකෙන් තේරුම් ගන්න දෙය ලොකුම දේ තමයි පින්විතනි මේ ලෝක සත්‍යය පීඩාවටපත් වෙන්නේ. Tamanට ඇති නැති දෙයින් නෙමෙයි. Tamanට ඕනේ කරලා තියෙන දෙයින්. උණහපුළු නෝනට. දැන් උණහපුළු නෝන එකේ දරුවෙක් ඉන්නවා. උණහපුළු නෝන කිව්වේ ඔබ කාටවත් එහෙම නෙමෙයි. උණහපුළු වගේ නෝනයි ඉන්නේ. උණහපුලිද? අන්න යාගේ දරුවවයි ඔබගේ දරුවවයි දෙන්නම අරයි යනවා. කවුරු හරි. දැන් ඔබ දෙන්නම ගිහිලා දරුවව ඉල්ලනවා. අපි හොඳටම දන්න කාරණාවක් තමයි පින්වතුනි, උණහපුළු පැටියෙකුට වඩා මනුස්ස පැටියෙක් වටිනවා. දැන් අර උණහපුළු නෝන ගැන අනුකම්පාව හිතිලා අර හොරකම් කරන් ගිය මනුස්සයා කිව්වොත් එහෙම, මෙච්චර කැතයකෙක් තියාගන්න ඕනේ නැහැ උඹ, මෙන්න මේ මනුස්ස ළමයාව තියාගනින් කියලා. එයා සතුටු වෙයිද? නැහැ. හේතුව මොකද්ද? ඉතින් වටින එකක් නේ දුන්නේ. ඒකයි මේ මෙතන වැදේ. මේ බාහිර ලෝකේ තියෙන වටිනකමවත් මේකට අදාළ නැහැ. අදාළ වෙන්නේ පිංගතනි මොකද්ද Tamanට ඕනේ කියන එක. මොකද්ද ඕනේ? ඒක තමයි ඔය ඉල්ලන්නේ. ඒක ලැබුණාම තමයි පිංගතනි සතුටු. ඒක නොලැබෙනකොට තමයි පිංගතනි ඔය පිච්චි ඉන්නේ. මහා අසහනකින් ඉන්නේ. ඒක ලබා ගන්න තමයි පිංගතනි පුළුවන් තරම් මෙහෙර වීර්යය කරන්නේ. මම මේ ආයේ තාමත් කියන්නේ පිංගතනි මානසික පැත්ත නෙමෙයි. මේ තාමත් කියන්නේ භෞතික ලෝකේ තියෙන ඒවා ගැන. ඒ කියන්නේ මානසිකව ගොඩනගා ගැනීමට අවශ්‍ය භෞතික පරිසරය හදන්න එපා කලින්. ඒක ගැන මේ කියන්නේ. මේකේ මානසික ටික තමයි තේරුම් ගන්න අමාරු. කායික ටික තේරුම් ගන්න පුළුවන්. ඒකද හැමෝම තේරුම් ගන්න උත්සාහ කරන්නේ. කායික ටික. එහෙනම් දැන් අර උණුහපුළු අම්මට ඕනේ උනේ උණුහපුළු පැටියව. ඒක නිසා ඊට වඩා වටිනවා කියලා මනුස්ස පැටියව දුන්නට වැඩක් නැහැ. උණුහපුළු පැටියව දීපු ගමන් උණුහපුළු අම්ම සතුටටපත් වෙනවා. මනුස්ස පැටියව දීපු ගමන් මනුස්ස අම්ම සතුටටපත් වෙනවා. දැන් දෙන්නම හරි සතුටින් ඉන්නවා. හේතුව මොකද? වටින දේ හම්බුණාද? වටින දේ හම්බුණාද? නැහැ. ඕනේ දේ හම්බුණා. ඕනේ දේ හම්බුණා නම් හරි. එතන ඕනේ කම හදාගත්තේ කවුද? ඕනේ කම හදාගත්තේ කවුද එතකොට? තමම්මයි. තමම්ම ඕනේ කම හදාගත්තා. ඊට පස්සේ ඒක නිසා පීඩාවටපත් වුණා කවුරුමද? තමම්ම. ඊට පස්සේ ඒක ලබා ගැනීම උදෙසා අபிසංකාර කළා කවුද? තමම්ම. ඊට පස්සේ ඒකෙන් නිදහස් වෙනකොට ආස්වාදයක් දැනන කාටද? තමන්ටම. ඉතින් මේක කො අනු? තමම්ම තමයි ඔක්කොම කරගන්නේ මේක. අනුන් සම්බන්ධ වෙච්ච එකම එක තැනක් තියෙනවා. ඒ අනගමන් පොඩි තට්ටුවක් දාලා ෂෝක් කියාගෙන ගියා ඉච්චරයි. ඔන්න ඔච්චරයි දුන්නේ පින්ගද. ඔය පුංචි දේ ඇතුලේ හදාගත්ත ඔක්කොම ටික. ඒ හදාගත්තුවා තමයි පින්ගදනි දැන් ඔය එළිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හදාගත්තුවා තමයි කන්න කියලා ඔය හදාගන්නේ. ඇඳුම් කියලා ඔය හදාගෙන තියෙන්නේ. ඒ හදාගත්තු ටික. කවුරු හරි ෂෝක් කියපු ටික. බාහිරින් ඔන්න ඔය ටික නිර්මාණය කරගත්තට පස්සේ දැන් අභ්‍යන්තර යුද්ධේ පටන් ගන්නවා. දැන් බාහිරින් නිර්මාණය කරගත් එකක් ගමු. ඔබ බාහිර නිර්මාණය කරගත්ත මල් පඳුරක්. මේ මල් පඳුරේ උපත ගැන කියන්න බලන්න. මේ මල් පඳුර කොහොමද ලෝකෙට ආවේ? මේ මල් පඳුර ලෝකෙට ආපු හැටි කියන්නේ බුදුදහමෙන් නෙමෙයි. බුදුදහමෙන් කියන්නේ කියලා නෙමෙයි මම මේ කිව්වේ. මේ මල්පඳුර ලෝකෙට ආපු හැටි කියන්නේ. ඔබගේ ඔබගේ ගෙදර ඉස්සරහ තියෙන ඔබ හිටවපු මල්පඳුර තියෙන්නේ. ඕක ලෝකෙට ආපු හැටි කියන්නේ එච්චරයි. ඔබගේ අත්දැකීමනේ බින්දුතනේ ඕනේ. ඊට පස්සේ බලමු තථාගතයන් වහන්සේ මොකද්ද ඔය ගැන කියලා තියෙන්නේ කියලා. මොකද අනිවාර්යයෙන්ම තථාගතයන් වහන්සේ කියලා තියෙනවනේ ඔබගේ අත්දැකීමම තමයි. තථාගත දහම කියන්නේ තනි කරම බින්දුතේ ජීවිතේ. හා කියම් බලන්න කොහොමද ඔක? අවිද්‍යා තෘෂ්ණා කියලා කියන්න එපා. එතකොට නිහාර කෝකටත් අයිලේ වගේනේ. අන් අසත්පුරුෂයෙක් විසේ. හැබැයි අසත්පුරුෂයා කියලා දැනගත්තෙත් බණ ඇහුවට පස්සෙන්. එතකන් හිතන් හිටියේ කවුරු කියලාද? සත්පුරුෂයා කියලා. යාළුවෙක් ඔළුවට දැම්ම මොකක් කියලාද? මේ නියම මල් ගහක් තියෙනවා. මේ මල් ගහ හරි ශෝක්. හරි සෞභාග්‍ය කැඳවෙනවා. ඒකේ සුවඳට දෙවි දේවතාවෝ එනවා. ඒගේ ඉස්සරහා මේ මලක් පිපිලා තියෙනකොට සල්ලි යහමින් ලැබෙනවා. ඔය වගේ මොනෝ හරි අදහසක් දැම්ම ඔළුවට. දැන් මල් ගහ හිට වුණාද? තාම නැහැ. ඔන්න පළවෙනි අවස්ථාව. දැන් ඔතනින් එහාට මොකද වෙලා තියෙන්නේ? ඒක ෂෝක් කියලා හිතට දෘෂ්ටි ගැන්විච්ච ගමන් පිංගුතෙනි ඊළඟ අදීරයට එනවා. මොකද ඊළඟ අදීරය? ඒකට කැමති වෙනවා. ආස හිතෙනවා. දෙයක වටිනකමක් කවුරු හරි දීපු ගමන් ඔබට මොකද මුලින්ම හිතෙන්නේ? ආස හිතෙනවා ඒකට පිංගුත. ආස හිතිච්ච ගමන් ඊළඟට තව එකක් ඕන වෙනවා. මොකද ඒ? ඕනේ වෙනවා. තාම මල් ගහවද? නැහැ. දැන් ඕනේ මේ මේක ඕනේ ඇහැටද හිතටද? හිතට. ඇහැ කියන්නේ නේද නිකන් ඉන්ද්‍රියක් විතරයි. දැන් අපි කතා කළේ ඉන්ද්‍රියක් විතරයි ඒක. ඒක දන්නේ නැහැ මේ මොකොත්. ඇහැ මොනවා හරි දන්නවනම් මේකත් දන්නවා. මේ බෝඩ් එක මකන එකත් දන්නවා එහෙනම් මොනවා හරි. ඇහැ දන්නවනම් එහෙම මේ ඉස්සරහ තියෙන එක මොකද්ද කියලා. එහෙනම් මේ මං දැන් ඉස්සරහයකට මේක අල්ලලා ඉන්නේ දැන් ඔය. දැන් එහෙනම් මේ බෝඩ් එක මකන එකක් දන්නව මේ ඉස්සරහා තියෙන්නේ මොකද්ද කියලා. දැන් හිතා ගන්න. මේ බෝඩ් එක මකන එක පාවිච්චි කරන්නේ මොකටද? බෝඩ් එක මහන්න. රූප බලන එක පාවිච්චි කරන්නේ මොකටද? රූප බලන්න. ওই දෙක අතර වෙනසක් නැහැ පින්වසන. ওই දෙකම අජීවි. මන තමයි මේ ඔක්කොම ක්‍රියාකාරීත්වය කරවන්නේ. දැන් එහෙනම් මනට ඕනේ වුණා පිඟුතනි මේ පඳු මේ පඳුර මොකක් හරි මේ මල් ගහ හිටව ගන්න. නැත්නම් මල් මල් දකින්න යාට ඕනේ උනේ. තාම මනට මල් දැක ගන්න හම්බෙන්නේ නැහැ. තාම යන්නේ පින්වතුනි මූලික අවස්ථාව. මූලික අවස්ථාව තමයි ඔය යන්නේ දැන්. මූලික අවස්ථාවෙන් ඉස්සෙල්ලා මොකක් කරගන්න ඕනේද? බලන්න කලින් පින්වතුනි මල් ගහ වැවිලා තියෙන්නේ බෑ. ඊට පස්සේනේ බලන්න පුළුවන්. දැන් මම මේ ඔබට පෙන්වන්නේ පින්වතුනි අසත්පුරුෂයෙක් විසින් ඔබගේ ඔළුවට ගිනි ගෙඩිය දැම්ම දවසේ ඉඳලා ඔබ කරගෙන එන වැඩපිළිවෙල මොකද්ද කියලා. දැන් ඔබ කරන්නේ මොකද්ද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගිහිල්ලා නැත්නම් කොහේ හරි ඒ තියෙන ගොවි ජන සේවා මධ්‍යස්ථානයකට ගිහිල්ලා අර කියපු ගහේ ඇට ටිකක් අරන් එනවා. දැන් හිතට මේක ඕනේද නැද්ද? තාම ඕනේ. අර ඕනේ කියලා ගත්ත දේ නිසා පෙඟතන දැන් ඔන්න අභිසංකාර යනවා දිගටම. හැබැයි මේ තාම අර මනෝ අභිසංකාර අවස්ථාව එහෙම නෙමෙයි. මේ තාම යන්නේ මොනවද? කාය අභිසංකාර. කාය මට්ටමින් අභිසංකාර කරගෙන යනවා. ওই වෙලාවේ මනෝ අභිසංකාර යනවා. නමුත් දැන් මේ කාය මට්ටමින් කරන්න පුළුවන් ටික තමයි දැන් ඉස්සෙල්ලා මේ කරන්නේ. ඔබ තාම මෙයාට රූපේ බලා ගන්න විදිහක් නැහැ. ඇට ටික ගෙනහලා තමන් දැම්මා. දැන් යන්තම් මොටෙයියාවල් ඇදිලා දැන් පෝර දාලා වතුර දාලා ආරක්ෂා කරගෙන යනවා. ඔන්න ටික දවසක් ගියාට පස්සේ ඔන්න උසට වැවුණා. දැන් ඒ එකක් එක පැලයක් හරි දෙකක් හරි අරන් ගිහිල්ලා ඉවරෙලා ගේ ඉස්සරහා ඉඳෙව්වා. දින සති මාස ගෙවිලා ගියා. දැන් ගහ ඔබගේ තරමට විතර උසයි. එක දවසක් දැක්ක ගහ වීදිලා තියෙනවා. මල් පොහොට්ටුවක් හැදිලා. ඔන්නන් තව මල් හැදෙන පෝර జాතියු ගෙනල්ලා දැම්මා. පහුවදා උදේ නැගිටිනකොට මලක් පිපිලා. පුතා හරි කමන්නේ කෑ ගහලා කියනවා අම්මේ මලක් පිපිලා. දැන් ඔබ එනවා මල බලන්න. ඇවිදලා ඔන්න ඇහැයි මලයි දෙක ගැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපි නතර කරනවා ඔක්කොම. ඔන්න දැන් ලෝකෙම නතර වුණා. මෙන්න මේ කියන අවස්ථාවට එනකම් මේ අවස්ථාව උදා කරගන්න තමයි පින්විතනි අර මූලික ටික ඔක්කොම කළේ. ශාරීරික වශයෙන් අනන්ත අප්‍රමාණව වෙහසුනේ පින්විතනි ඔන්න ඔය කියන අවස්ථාව උදා කරගන්න. එහෙනම් දැන් මට කියන්න අර අපි අඳපේකේ අවශ්‍ය දුකද අනවශ්‍ය දුකද? අනවශ්‍ය දුක. අවශ්‍ය දුක නම් පින්විතනි ඉපතේ ඉඳලා තියෙන පැයක. දැන් කුසට ආහාරක් ඕනේ කියන එක. කවද්ද පින්විතනි ඔබගේ ජීවිතේ මුලින්ම ආවේ? ඈ? පාවතර චිස්සත් එක්ක ඉවර වෙච්ච ගමන්ද? ඈ? නෑ. උපතේ ඉඳලා. නැත්තම් ඔබ නිකන් කුසට ආහාරක් එන්න ආහාරක් ගන්න ඕනේ කියලා වගේ ඔබට හිතුනේ අසත්පුරුෂෙක් කියපු දවසේ ඉඳලාද? ඈ? ඔයා හොම ඉඳලා හරියන්නේ නැහැ. ඔයා කන්න ඕනේ කියපු දවසේ ඉඳලාද? එහෙම එකක් නැහැ පින්ගත. උපතේ ඉඳලා ඕනේ වුණා කරුණු හතරක්. ඕන්න ඔය කරුණු හතර තමයි සිව්පස කියන්නේ. ඒ හතර හොයාගන්න තමයි පින්ගතනි මූලික දුක්ඛේ විඳින්න තියෙන්නේ. එතනින් එහාට අනිත් ඔක්කොම ඇති උනේ අසත්පුරුෂයන් විසින් ඔළුවට දාපු ගිනි ගෙඩි නිසා. ඒ කියන්නේ පින්ගතනි අවිද්‍යාව නිසා. දැන් බලන්න හොඳට වතුර ටිකක් එහෙම බීලා ඉන්න බලන්න ආයසරයක්. හොඳට වතුර ටිකක් එහෙම බීලා හොඳ හුස්මක් එහෙම අරගෙන. මෙතින් මෙතම විවේකයක් දෙන්න. වතුර ටිකක් එහෙම බොන්න. එහෙම නැත්තම් මට මතක් වෙන්නේ මොකද්ද? අර පුංචි කාලේ ලස්සනයි පුරා හඳේ රැස් විහිදිලා කියලා අර වැනෙන්නේ පොඩි ළමයි. ඒ වගේ පෙරහැරක් වගේ කට්ටියක් වැනෙනවා. කට්ටියක් වෙස් පානවා. මේ මට බයයි අර එහා පැත්තේ ඉන්න කගේ ඔළුව වැදිනා ඔළුව පළලයි කියලා. මේ මං ඩක් ගන්න නිවාඩුවක් දෙනවා. දවල්නේ. දවල්ට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? රස්නේ. ඒක නිසා බණ අහන්න අමාරුයි. රැට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? හීතලයි. ඒක නිසා බණ අහන්න අමාරුයි. කවදා හරි දවසක දවලුයි රැයි දෙකම නැති වෙච්ච දවසක අපි නිවෙනට යමු. කොහොම හරි වීරයෙන් අල්ලගෙන ඉන්න සිංහත. ඔහොම තමයි කරන්න දෙයක් නැහැ. ඕක ඉතින් ඔය කියන දුක්ඛයත් යම් ප්‍රමාණයකට අඩු කරගත්ත හැකි පිණිස. දැන් ඕක සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ මොන දුක කියලාද? අවශ්‍ය දුකද අනවශ්‍ය දුකද ඔය? අපිට දැනෙන්නේ ඕක අවශ්‍ය දුක කියලා. නමුත් ඕක පිණිසනි ඕකෙනුත් යම් කොටසක් ගොඩාක් අඩු කරගත්ත හැකි ඉවසීම තුලින්. දරා ගැනීම කියන එක ප්‍රගුණ කරගත්තට පස්සේ පින්වදෙනි යම් ප්‍රමාණයකට ඕකත් තව අඩු කරගත්ත හැකි. උෂ්ණත්වයේ දරාගෙන ඉන්නවා. ඉඳලා 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 ඒක හුරු වෙනවා ඊට පස්සේ. අන්න එතකොට පින්වදෙනි ඒ හුරු වෙච්ච මට්ටමට යනකම් කිසි ගාණක් නැහැ. එහෙනම් ඔය කියන ටිකත් සාමාන්‍ය දුකම නෙමෙයි. අනවශ්‍ය දුකක් ඕකේ තියෙනවා. නමුත් කමක් නැහැ. දැන් ආයෙ අල්ලගන්නකෝ බලන්න වැඩේ. දැන් කොතනද නැවැත්තේ? මල පිපුණා. මල පිපුණාම ලෝකේ නතර කළා අපි. එහෙනම් ඒ මල පිපෙන දක්වා ඒ කියන්නේ එතනින් එහාට පින්විතනේ දැන් මේ මල දිහා බලන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒ දක්වා ඔක්කොම කලේ පින්විතනේ මෙන්න මේ මොහොතේ ඉඳලා දැන් කරන්න යන දේවල් තියෙනවනේ. අන්න ඒක කර ගැනීම උදෙසා. එතකන් කිසිම ප්‍රතිඵලයක් ලැබුණ නැහැ පින්විතනේ. දැන් මේ වෙලාවේ තමයි ඇහැ ඉස්සරහට මොකක් ගේන්න හදන්නේද? මල ගේන්න හදන්නේ මේ වෙලාවේ. එතකොට මේ වෙලාව වෙනකන් මෙතනින් පටන් ගත්තා. මේ තියෙන්නේ අසත්පුරුෂයා දීපු දෘෂ්ටි දීපු දවස. අසත්පුරුෂයාගේ දවස. එතන ඉඳලා මෙතනට එනකම් ශාරීරික වශයෙන් මහා දුක් ගොන්නක් වින්දා. මම මේ කියන්නේ මේ උක්ත කරුණ සම්බන්ධව ශාරීරික වශයෙන් මහා දුකක් වින්දා. ඒ කියන්නේ ශාරීරික වශයෙන් ක්‍රියාකාරකම් කළා. ශාරීරික වශයෙන් ක්‍රියාකාරකම් කළා. ශාරීරික වශයෙන් ක්‍රියාකාරකම් කරලා දැන් අවසාන තැනට ආවා. සමහරට මේකට මාස 6ක් යන්න ඇති. මේ මාස 6 ඇතුළතම පින්වතුනි තමන්ට අර අවශ්‍ය ඕනේ කියලා කියප එක තාම පූර්ණේ වුණේ නැහැ. මෙතන තිබුණා නම් ඕනේ කියන එක. මෙතනත් තියෙන්නේ මොකම්මද? ඕනේම තමයි තාම. මෙතනට යනකම් ආව ඕනේ කියප එක. දැන් තමයි හදන්නේ පින්වතුනි ඇහෙන් රූපේ බලන්න. දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි අසත්පුරුෂයෙක් විසින් ඔබගේ ඔළුවට ගහන ගැහිල්ල කොච්චරද කියලා. මේ තාම පටන් ගත්තේවත් නැහැ පින්වතුනි. පටන් ගන්නත් කලින් කොච්චර දේවල් සිද්ධ වෙලා තියෙනවද බලන්න. මේක තනි කරම අනවශ්‍ය දුකක් නේ පින්වතුනි මේ විදිහේ. අර අසත්පුරුෂයා ඒ වෙලේ ඒක කිව්වේ නැත්තම් අසත්පුරුෂයා කියන එක නතර කරන්න බෑනේ පින්වතුනි. අසත්පුරුෂයා ඕන එකක් කියනවා. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නේ ඔන්න ඔතනටනේ. සිහි බුද්ධියෙන් ඉන්න ඕනේ. සිහි බුද්ධියෙන් කියලා කියන්නේ මොකක්ද? සිහි කියලා කිව්වේ සතර සතිපට්ඨානෙ. බුද්ධියෙන් කියලා කිව්වේ ප්‍රඥා ගෝචරව නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සතර සතිපට්ඨානෙ හිටියන. කියන්න මොනවා කිව්වක් කමන්නේ. අහන්න අර දෙකෙන් ඉන්නේ. ඒක නිසා කවදාවත් වැරදි දෙයක් ගන්නෙ නෑ. නමුත් දැන් වෙලා තියෙන මොකද්ද? සිහි බුද්ධිය නැති නිසා. දැන් අර කියන ඒවා එහෙමම ගෙඩි පිටින් ගන්නවා. කියන ඒවා එහෙමම ගෙඩි පිටින් අරගෙන ඉවර වෙලා. ඒ වෙලාවේ ඇති වෙච්ච ඕනකම දිගින් දිගටම දේවල් හැදුවා. හදලා මෙතනට ආවට පස්සේ දැන් පින්වතුනි ඇහැයි රූපය දෙක ගැටෙන්නේ යන්නේ. දැන් තමයි මනට අවස්ථාවක් එන්නේ පිංගුතුනි අර මලේ ඡායාවක් ඇතුළට ගන්න. මොකද මනට ඕනි වුණා මේ මල බලන්න. ඕනි වුණේ කවදද? අර මාස 6කට කලින්. ඒ වෙනුවෙන් වැඩ කරලා 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 කරලා. දැන් ඇවිදilla තියෙනවා පිංගුතුනි පළලෙන කාලෙට. දැන් බලමු පළලෙන්න ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා. මෙච්චර වෙලා තිබ්බේ මානසික දුකට නම් මොකද්ද? ශාරීරික වශයෙන් පිළිපෙලී මේ කටයුතු කළා. මානසික දුක තිබුණා. ශාරීරික වශයෙන් ගොඩාක් දුක් වින්දා. ඔන්න දැන් වෙන්නේ තනිකරම මානසික වශයෙන් ගිනිගොඩට වැටෙන්න යන එක. දැන් මොකද වෙන්නේ සිංහතනේ? ඔන්න ඇහැයි රූපයයි දෙන්න ඝට්ටණේ වුණා. ඇහැයි රූපයයි ඝට්ටණේ වෙච්ච ගමන් දැන් අභිසංකාර කෙරෙනවා. ඒ ටික දැන් අපි කතා කරමු වෙනම. දැන් අභිසංකාර කෙරෙනවා. ඒ අභිසංකාරයේ ප්‍රතිඵලයක් විදිහට පින්වදනේ මම හැදෙනවා. මම හැදුනේගේ ප්‍රතිඵලයක් විදිහට දුක් විඳිනවා. ඒක වැය වෙලා ගියාට පස්සේ ආයිත් ඇහැට රූපේ පේනවා. ඇහැට රූපේ පේනුනට පස්සේ නැවතවතාවක් මොකද වෙන්නේ? අභිසංකාරය කෙරෙනවා. අභිසංකාරය කෙරෙනවා කියන්නේ භව හැදෙනවා. භව හැදුණා කියන්නේ මම හැදෙනවා. මම හැදුණා කියන්නේ ගිනි ගන්නවා. ඒ හිත වැය වෙලා ගියා. ඊට පස්සේ ආයේ ඇහැට රූපේ පේනවා. දැන් බලන්න මේ ඇහැට රූපේ පේනවා. පේනකොට අභිසංකාර කෙරෙනවා. අභිසංකාර කෙරුණා කියන්නේ භව හැදෙනවා. භව හැදුණා කියන්නේ මම හැදෙනවා. මම හැදුණා කියන්නේ ගිනි ගන්නවා. ඊට පස්සේ ආයි ඇහැට රූපේ පේනවා. කියන්නේ අභිසංකාර කෙරෙනවා. ඇයි? අවිද්‍යාව තෘෂ්ණා තියෙනකොට ඇහැට රූපයක් පේනකොට අභිසංකාර නොකර ඉන්න බෑ. ඒක මම පෙන්වන්නම් තව ටිකකින්. දැන් මේ දවස්වල කතා කරපු එකේ ගොඩ පිරිසකට මතක ඇති. ගොඩ පිරිසකට යම් ප්‍රමාණයකට තේරෙන්නේ නැති. අදත් කතා කරමු. අභිසංකාර කෙරෙනවා. අභිසංකාර කෙරෙනවා කියන්නේ භව හැදෙනවා. භව හැදෙනවා කියන්නේ මම හැදෙනවා. මම හැදුණා කියන්නේ ආයීනි ගන්නවා. ආයි ඇහැට රූපේ පේනවා. එහෙනම් දැන් මට කියන්න පින්වතුනි අර මාසහයක ඉඳලා ගෙදර ඉස්සරහ හදාගත්තේ හූනියමන් නෙමෙයිද? ගේ ඉස්සරහ හරියටම හූනියමක් වලදාගත්තා වගේ නෙමෙයිද මේ? ඇයි ඔය රූපේ ඇහැට පේන තාක්කල් මක් වෙනවද? මං හැදෙනවා. මම හැදිච්ච ගමන් දුක් වෙනිනවා. නතර කරන්න බෑ. දැන් එහෙනම් ඒ රූපේ නැතුව වෙන රූපයක් දැක්කොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒත් මම හැදෙනවා. මම හැදිලා ගිනි ගන්නවා. ඒ රූපෙත් නෙමෙයි වෙන රූපයක් දැක්කොත් මොකද වෙන්නේ? ඒත් මම හැදෙනවා. මම හැදිලා ගිනි ගන්නවා. ඒ රූපෙත් නෙමෙයි මම ශබ්දයක් අහුනොත් මොකද වෙන්නේ? ඒත් මම හැදෙනවා. මම හැදිලා ගිනි ගන්නවා. ඉතින් මෙතන කොහොමත් මම හැදිලා ගිනි ගන්න එකේ මොකටද මේ මලක් හදලා දුක් විඳින්නේ? කොහොමත් එකයි ඔය ගින්න කන්න වෙනවම තමයි. නමුත් ඔබට හිතෙනවා පින්විතනේ අර ඒ මල් පඳුර හිටෙව්වා නම් සතුටක් ගන්න පුළුවන් කියලා. දැන් හිතලා බලන්න. දැන් ඔන්න මාස 6ක් තිස්සේ මහන්සිලා මල් ගහ හිටවල වතුර දාලා පොර දාලා ඔක්කොම කල්ලිලා ඔන්න මල් ගහක් හැදුනා. දැන් ඒක පේන අවස්ථාව. ඊයේ රාත්‍රියේ මිදුලේ läගපු හරකේ ගොම්බෙට්ටක් දාලා ගිහිල්ලා උදේ නැගිටලා මල දිහා බලනකොට ඔබට මොකද වෙන්නේ? මම හැදිලා ගිනි ගන්නවා. ගොම්බෙට්ට දිහා බලද්දි මම හැදිලා ගිනි ගන්නවා. අවසාන ප්‍රතිඵලයේ දෙකේම එකයි. එහෙනම් දැන් මොකද මලක් හැදුවේ? ඔබ හිතාගෙන හිටියේ ඔය මල හැදුනා නම් ඔබට ඔක්කොම නිදහස් වෙනවා කියලා නේද? එහෙම වෙන්නේ නැහැ බෙන්ගද. තේරුමක් නැහැ ඔක හදලා. නිකන් අපරාධ දුක් විඳ විතරයි. අවිද්‍යා තෘෂ්ණා තියෙන කෙනෙකුට පින්වදින රූපයක් බල්ලා ශබ්දයක් අහලා ගන්ධයක් රසයක් ස්පර්ශයක් දැනගෙන කවදාකවත් සතුටටපත් වෙන්න බෑ. අවිද්‍යා තෘෂ්ණා තියෙන තාක්කල් සතුටටපත් වෙන්න බෑ පින්වදින හිතන්නවත් එපා ඒ සම්බන්ධව. ඔබගේ කොච්චර දේවල් හදලවත් සතුටටපත් වෙන්න බෑ. හිතන්නවත් එපා ඒ සම්බන්ධව. එහෙනම් ඔය මේව කරන එක අපරාධේ. කොහොමත් එකයි. මේවා කරන්න ගියහම තව ටික වැඩිපුර දුක් විඳින්න විතරයි වෙන්නේ. සතුටටපත් වෙන්න කියලා හිතාගෙන එකක්වත් කළ වැඩක් නැහැ. කරන්න ඕනේ නිසා කරනවා මිස. දැන් කරන්න ඕනේ නිසා දේවල් තියෙන්නේ කරන්න. දැන් කන්න පොල් නැහැ. පොල් ගහක් හිටව ගන්නවා. ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් කන්න ඕනේ නේද? ඒකද සිව්පස අවශ්‍යතාවෙට හිටව ගන්නවා. මල් පඳුරක් හිටවගෙන මොකද කරන්නේ? දැන් මම මේ කියන්නේ මල් හිටවන්න එපා කියලා නෙමෙයි. මල් පඳුරක් හිටවගෙන මොකද කරන්න උත්සාහ කරන්නේ? දැන් මේක හදාගත්තා වගේ නෙමෙයි. දැන් මේ හැදිච්ච භෞතික ලෝකේ හැදිච්ච දෙයක් තියෙනවානේ. හිතේ හැදිච්ච ඒවා නම් පරිස්සම් කරගත්ත හැකි. භෞතික ලෝකේ හැදිච්ච ඒවා පරිස්සම් කරන්න පුළුවන්ද? හිතේ හැදිච්ච ඒවා වගේ බෑ. කී දෙනෙක්ගෙන් පරිස්සම් කරන්න හරක් කන්න තියෙන තියා ගන්න ඕනේ. සමහරට මේකදදී ඔබේ ගෙදර තාප්පයක් තිබුණේ නැහැ. කම්බි වැටක්වත් තිබුණේ නැහැ. බොහොම මේ වෙයි හිටියා ඔබ. දවසක් යාළුවෙක් ඔබට කිව්වා නියම පැලයක් තියෙනවා, සඳුම් පැලයක්. මේ සඳුම් ගහක් ගෙදරක හැදෙනවා කියලා කියන්නේ දෙවිවරු වට වෙනවා. දුන්නා කිනේ කිදී. එයා හුව මේ අපේ සඳුම් පැලේ වාරයි යන්නකෝ. ඔය අරන් ගිහලා බබා ගන්නකෝ. අපිට තව එකක් තියෙනවා. මේ දෙයිය බුදුන් හම්බුණා වගේ ඉහෙ තියාගෙන අරන් එනවා. අරන් ඇවිල්ලා හිටෙව්වා. ඒ කියන්නේ දැන් පින්වතනි භෞතික ලෝකෙට යමක් හැදුවා. මොකටද? අභ්‍යන්තර භුක්තිය සඳහා. මොකද දැන් එහෙන් බලලි වෙරලා ඕක ගන්න පුළුවන් ඇතුළට. භෞතික ලෝකෙට යමක් නිර්මාණය කළා. භෞතික ලෝකෙට යමක් නිර්මාණය කළාට පස්සේ එහි ආරක්ෂාවට කටයුතු කරන්න වෙනවා. ඊටමස ඔබට හිතෙන්න පටන් ගත්තා මේක මේ පොඩි පොඩි සත්තු කාලදායි දන්නේ. ඒක නිසා ලං ලං කරලා ගැහුවා වැටක් ඒකට. ඊටමස හිතෙන්න පටන් ගත්තා මේ ඉතින් පුංචි වැටෙන් යන්න බැරි දැන් ගොළු වෙල්ලන්ටනේ. හාවන්ට අරුම් මුන්නේ. හරකෙක් එහෙම ආවොත් එක කටට ඉවර කළා දාලනන්නේ මේක. සෞභාගිය ඉවරයි එතකොට. දැන් මොකද කරන්නේ? තව එහෙකුට නම් හිතෙන්න පුළුවන් හරක ඕක කෑම ඌ සෞභාග්‍ය වෙනවා. මං හරකව කනවා ඊට පස්සේ මට සෞභාග්‍ය වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් හිතෙන්නේ මොකක්ද? දැන් මේ හරකගෙන් මේක විනාශය නතර කරගන්න ඊට පස්සේ 17 කල්පනා කරනවා මොකද කරන්න කියලා. අන්න ඊට පස්සේ එනවා. ඉතින් කම්බි වැටක් ගැහුවා නම් ඉවරයි නෙගේ වටේ. ඊට පස්සේ වියදම් කරලා කම්බි වැටක් ගහනවා. ණය වුණා. පස්සේ ගෙවන්න බැරියේ. කම්බි වැට ඔක්කොම ගහලි වුණාට පස්සේ ටික දවසක් යනකොට මේක පොඩ්ඩක් ලොකු වෙලා තියෙනවා ගහ. දැන් හරි සතුටුයි. ඔය ඉන්න වෙලාවක දකින්න මේ කොළ පොඩ්ඩක් ඇඹරිලා වගේ. ඊට පස්සේ දකින්න අර ගමේ කේලම් කී කියන නෝනා. යන ගමන් හඳුන් ගහ දිහා බලාගෙන යනවා. දැන් හිතුණා මොකද්ද? මේ ගෑණිගේ තියෙන කටවහ. මේ ඇස්වහ කටවහ මේ තියෙන්නේ. ඒක නිසා මේකිට පේන්නේ නැති වෙන්න මේ ගහ තියාගන්න ඕන කියලා මොකද කරන්නේ? තව ලෝන් එකක් අරගෙන මක් කරනවද? තාප්පයක් ගහනවා. බල්ලකොට පින්සෙන් ඔබේ ගෙදර වටේට තාප්පයක් තියෙන්නේ. අර ගහ ආරක්ෂා කරගන්න. ගහ ආරක්ෂා කරගන්න ඕනේ ඇයි? මනට ඒකේ රූපය ඕනේ නිසා. අවශ්‍ය දුකද අනවශ්‍ය දුකද? අනවශ්‍ය දුක. දැන් ඔය ඔක්කොම කරගෙන පින්විතින් දැන් සඳුන් ගහ හිටව ගත්ත කියන සඳුන් ගහ දැන් පැලෙලා දැන් බලනවා. බැලුවහම මොකද්ද හම්බෙන්නේ? මොකද්ද හම්බෙන්නේ? පින්විතින් අවිද්‍යාව තෘෂ්ණා තියෙනවනම් රෝස මලද ගොම්බෙට්ටද කියන එක අදාළ නෑ. කොහොමත් දුක තමයි එන්නේ. අවිද්‍යාව තෘෂ්ණා වලින් පින්විතින් කොහොමත් හැදෙන්නේ අවිසංකාරයක්. හොඳට බලන්න. කියන්න බලන්න අවිජ්ජා පත්‍ය. ඒකනේ කියන්නේ. බුදුදහම පිළිබඳ තියෙන මන අවබෝධය. හරි වටිනවා. ආ කියන්න. අවිජ්ජා පත්‍ය සංඛාරා. ඊළඟට අවි කියලා දාමුක ඈ. හා. ඊට පස්සේ විඥාන. ඊට පස්සේ නාම රූප. දැන් කියන්නෙත් නෑ. ඇයි? ආ නාම රූප ඊළඟට සලායතන. ඊට පස්සේ පස්ස. ඊට පස්සේ වේදනා. ඊට පස්සේ තණ්හා. ඊට පස්සේ උපාදාන. ඊට පස්සේ භව. ඊට පස්සේ ජාති. ඊට පස්සේ ගිනි. ඔය ගිනි කන්න යන වැඩපිළිවෙල පිළිබඳව මේ කියන්නේ. ගොඩක් අය හිතන් ඉන්නේ පරිසම්පාදයේ කියන්නේ සත්වයේගේ උපත පිළිබඳ දක්වන වැඩපිළිවෙලක් කියලා. ඒක නෙමෙයි. සත්වයා ගිනි තියාගන්න යන වැඩපිළිවෙල පරිසම් උපාදය. මේ තියෙන ගින්නෙන් ඉවර වෙන හැටි. ඉදම් පච්චේතා පරිසම් උපාදයෙන් කියන්නේ සත්වයා ගිනි තියා ගන්නා හැටි. තමන්ගේ අත්බැවට ගිනි තියා ගන්නා ආකාරය. දැන් බලන්න පින්වතුනි මෙතන කොහොම ගත්තත් අවිද්‍යාවෙන් පස්සේ හටගන්නේ මොකද්ද? අවිසංකාර. අවිසංකාර කියලා කියන්නේ සරලව තේරුම් ගන්න මෙතන අවිසංකාර කියලා කියන්නේ බවක් හැදීම උදෙසා යමක් එකතු කිරීම. ඔකට තමයි අවිසංකාර කියන්නේ. අලුතෙන් බවක් හැදීමට යමක් එකතු කරනවට කියනවා අවිසංකාර කියලා. එහෙනම් මට කියන්න අවිද්‍යාව අවිද්‍යා පත්‍යය මොකද්ද කතා කරන්න? අවිද්‍යා පත්‍යය මොකද්ද? සංඛාර අවිසංඛාර. එහෙනම් මේකද දැන් පොඩ්ඩ ඉන්න. දැන් අවිසංඛාර එන්නේ මොක මොන ප්‍රත්‍යෙන්ද? කතා කරන්න බය නැතුව. වැරදුනාට කමන්නේ කතා කරන්න. අවිද්‍යා ප්‍රත්‍යය. අවිද්‍යා නිරෝධේ අවිසංඛාර නිරෝධ වෙනවා. එන අවිසංකාර නැගෙන්නේ අවිද්‍යාවෙන්. මෙන්න ඇස. දැන් මට කියන්න එහෙනම්. දැන් මේ මැද ටික අපිට ඔක්කොම අයින් කළ හැකි. එතන අදාළ නැහැ ඒවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මොකක් වෙනවද? අවිසංකාර. අවිසංකාර කියන්නේ මොකද්ද? අලුත් බවක් හැදීම උදෙසා කරන එකතුව. ඒ කියන්නේ එහෙනම් මේ ඔක්කොම ටික කට් කරලා එකපාර බවට ආහැගෙන නේද අපිට? මොකද අபிසංකාරයක් කළොත් බවක් හැදෙනවා. මොකද අபிසංකාරයක් කියන්නේ බවක් හැදීමට කරන එකතුව. එහෙනම් මේ ටික ඔක්කොම අයින් කළා අපි ගන්න මොකද? අවිද්‍යා ප්‍රත්‍යයෙන් අபிසංකාර, අபிසංකාර ප්‍රත්‍යයෙන් භව, භව ප්‍රත්‍යයෙන් ජාති, ජාති ප්‍රත්‍යයෙන් ගිනි. හරිනේ? ඔන්න ඔය ටික මතක තියාගන්න පුළුවන්ද? එහෙනම් දැන් කල්පනා කරලා බලන්න. ඔන්න ඇහැ තියෙනවා. මට කියන්න පින්වතුනි මේකේ ගිනි හැදෙන එක වෙනස් වෙන්නේ මේ ඇහැ ඉස්සරහට මොන වගේ දෙන්නේ කවුද? මේ ගිනි හැදෙන එක නතර කරගන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන් මේ ඇහැ ඉස්සරහට කවුරු ආහමද? ඇහැ ඉස්සරහට එනවා ගෑනු ළමයි. එහෙම නැත්තම් පිරිමි ළමයි. පින්දනේ ගිනි එන්නේ මොක ප්‍රත්‍යෙන්ද? ගිනි එන්නේ මොන ප්‍රත්‍යෙන්ද? ජාති ප්‍රත්‍යෙන්. ජාති හැදෙන්නේ මොන ප්‍රත්‍යෙන්ද? භව ප්‍රත්‍යෙන්. භව හැදෙන්නේ මොන ප්‍රත්‍යෙන්ද? අபிසංකාර ප්‍රත්‍යෙන්. අபிසංකාර හැදෙන්නේ මොන ප්‍රත්‍යෙන්ද? අවිද්‍යා ප්‍රත්‍යෙන්. එහෙනම් වැරදි වගේ නැද්ද? ඇයි මේක කියුනේම නැන්නේ? කෙල්ල ප්‍රත්‍යෙන්, කොල්ල ප්‍රත්‍යෙන්, ඇහැ ප්‍රත්‍යෙන්. ඒකක කියවුන්නේ නැහැ. ආයි බලමු වැරදුනාද කියලා. ගිනි හටගන්නේ මොන ප්‍රත්‍යෙන්ද? ජාති ප්‍රත්‍යෙන්. ජාති හටගන්නේ මොන ප්‍රත්‍යෙන්ද? භව ප්‍රත්‍යෙන්. භව හටගන්නේ මොන ප්‍රත්‍යෙන්ද? අபிසංකාර ප්‍රත්‍යෙන්. අபிසංකාර හටගන්නේ මොන ප්‍රත්‍යෙන්ද? අවිද්‍යා ප්‍රත්‍යෙන්. ආයි වැරදුනාද කොහෙද? කියවුන්නේ නැහැ. ඇහැින්ද දන්නේ? කනට දාලා බලමු. මොන වගේ කනක්ද? ලම්බකරණ වගේ එකක්. එහෙම හොඳ ඒකෙන් වැඩිපුර වෙනවද දන්නේ නැහැ මේක දාමු. මට සිතාඳින්න නම් තේරෙන්නේ නැහැ. මොන කන මේ කර නාලේ මේක හොමම හොමම දිනන. හරියක්. දැන් මේකට බෙල් එකක් හයි කරලා තියෙන්නේ. හරි. දැන් අමරදේව මහත්තයා නෑනේ ජීවිතුන් අතර තේරුවද නැති කෙනෙක් ඕනේ ගන්න. නැත්තම් එම් ඒකත් ප්‍රශ්නයක් ඒ. නෑ නේද එතුමා? හා. අමරදේව මහත්තයාගේ සින්දුවක් යනවා. කියන්න බලන්න. ගිනි හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? මෙතන අමරදේව මහත්තයාගේ සින්දුවක් යනවා. හරිනේ? හා. ගිනි හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? ජාති ප්‍රත්‍යයෙන්. ජාති හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? භව ප්‍රත්‍යයෙන්. භව හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? අවිසංකාර හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එතන අමරදේව මහත්තයාගේ ප්‍රත්‍යයෙන් හටගන්න එකක්වත් නැද්ද? ජෝතිපාල මහත්තයා හා යත් නැන් යන්නේ නැහැ. ගිනි හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? ජාති හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? භව හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? අභිසංකාර හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? ඒතර ජෝතිපාල මහත්තයත් මේකට සම්බන්ධ නැහැ. රුක්මනී දේවි එහෙමද කියන්නේ? ගායිකාවද නිලියද්ද? ගායිකාව. හා හා නැත්නම් හිතුවොත් එහෙම පිරිමින්ගෙන් තමයි හටගන්නේ නැද්ද? ගෑනුන්ගෙන් හටගන්නවා කියලා. කියන්න බලන්න. ගිනි හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? ජාති හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? භව හටගන්නේ? අභිසංකාර හටගන්නේ? එහෙනම් පින්වදින මෙතන කනට මොකක්ද ඇහෙන්නේ කියන එක අදාළද? එහෙනම් නාහේද ප්‍රශ්නේ තියෙන්නේ? නාහේත් ඇඳලා බලමුද? කුස නාහේද අඳින්නෝනේ? හරි. හා. නාහයට දාමු මල් සුවඳ. හරි. ඔන්න මල් ගන්ධයක් දැන් එන්නේ. කියන්න. ගිනි හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? ජාති හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? භව හටගන්නේ? අවිසංකාර හටගන්නේ? එහෙනම් මල් ප්‍රත්‍යයෙන් හටගන්න මොකුත් නැද්ද ගිනි? සුවඳ හින්දාත් දන්නේ නැහනේ. ගඳක් අරන් බලන දුගන්ධයක්. බලු වෙටි. කියන්න. ගිනි හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? ජාති හටගන්නේ? භව හටගන්නේ? අවිසංකාර හටගන්නේ? එහෙනම් පින්වදිනේ මේ බලුද මල්ද කියන එක අදාළ නැහනේ. නහය කොහොමද අදාළ නැහනේ? ඇස ඔය එකකත් අදාළ නැහනේ. එහෙනම් පින්වදිනේ ගිනි හටගන්නේ මොකක් හින්දාද මේ ලෝකේ? අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න ගින්න නිවන්න නම් ගින්න නිවන හමුදාවට දෙන්න ඕනේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න ගින්න නිවන්න නම් අවිද්‍යාව නිරෝධ කරන මාර්ගයට පත් වෙන්න ඕනේ. ඒකට කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වෙච්ච කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමෙන් පිටින් අවිද්‍යාව ශේෂ නැතුවම අයින් වෙලා යනවා. අවිද්‍යාවත් වේවා අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාවන්ගේ ශේෂ නැති නිරෝධයක් තියෙනවනම් එතනින් මොකද වෙන්නේ? අවිසංකාර නිරෝධෝ. අවිසංකාර නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ගිනි නිරෝධෝ. ඒකට බලනෝනේ රූපේ මොකද්ද? ගිනි නිරෝධ කරන්න බලනෝනේ රූපේ මොකද්ද? ඕකයි තේරෙන්නේ වැඩි. එහෙනම් මේ බාහිරින් ලැබෙන ඒවා මොනවා වුණත් ගිනි හැදෙනවා මොකක්ද තියෙනකන්ද? අවිද්‍යාව තියෙනකන්. මේකෙන් මට ඔබට තව එක කාරණාවක් තියෙනවා තරේම ඔප්පු කරලා පෙන්වන්න. බලුබෙට්ට කියන්නේ බල්ලා ඊයේ රෑ බුදියගෙන දාලා ගියේ එක නිකන්. උට කන්න දුන්නේ නැහනේ වෙටි දාපන් කියලා. නමුත් මල කියලා කියන්නේ මොකද්ද? ඔබ මාස 6ක් තිස්සේ වවපු එක. මාස 6ක් තිස්සේ වවපු මල දැක්කත් ගිනි. දඩාවතේ යන බල්ලෙක් ඊයේ රෑ දාලා ගිය එක දැක්කත් ගිනි. ඉතින් ඔබට හිතිලා තියෙනවා නම් පින්වදනි මේ ගහේ මල් පිපිච්ච දවසට මට සතුට එනවා කියලා. ඒක මහා මෝඩ කතාවක් නේ. මෝඩ වැඩ කරනවා නම් කරන්න. මම මේ ඔබට පෙන්වන්නේ පින්වදනි මෝඩ වැඩක් නේ. ඒක මෝඩ වැඩක් කියලා දැන දැන කරන අය කරගන්න. හැබැයි මේ මං කියන්නේ මල් බවන්න එපා කියලා නෙමෙයි. මල් වැවීමෙන් සතුටක් ලැබෙයි කියලා හිතාගත්තොත් ඒක මොඩයි පින්වතුනි. මල් වැවීමෙන් කවදාකවත් සතුටක් ලබන්න බෑ. ගහක මල පිපුණා කියලා සතුටක් එන්නේ නෑ කවදාකවත් පින්වතුනි. මල පිපුණත් ඔය මල පර වුණත් මොක වුණත් අන්තිමට නම් මොකද්ද වෙන්නේ? ගිනිම තමයි. මොකද හේතුව මම හැදුනොත් ගිනි තමයි. මම හැදෙන එක නතර කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි අවිද්‍යා නිරෝධය. එළියේ තියෙන්නේ මොකද්ද කියන එක අදාළ නැහැ පින්වතුනි. අදාළ වෙන්නේ අවිද්‍යාව ඇතද නැතද කියන එක විතරයි. අවිද්‍යාව තියෙනවා නම් මොනව විතරද? ගිනි විතරයි. ආයි බලන්නේ මොකද්ද කියන එක අදාළ නැහැ. එනම් පින්වතුනි සතුටක් ලැබීම උදෙසා මල් බවල වැඩක් නැහැ. ඔබට සතුටක් ලබන්න බෑ. මේක තේරුම් ගත්ත බුද්ධිමත්තු පින්වතුනි පුළුවන් තරම් උත්සාහ කරනවා ලෝකෙට දේවල් ගේන එක අඩු කරන්න. භෞතික ලෝකෙට දේවල් නිර්මාණය කරන එක අඩු කරන්න උත්සාහ කරනවා පුළුවන් තරම්. හෙයි. පින්වතුනි මලෙනුයි බලු වෙට්ටෙනුයි දෙකෙන්ම හම්බ වෙන්නේ එකම ආනිසංසනාව. එකම දේ නම් හම්බ වෙන්නේ පින්වතුනි. එකම ගිනි ගොඩ නම් කන්න වෙන්නේ. එකක් හදන්න වෙහෙතෙන්නේ මොකටද? අර ඉස්සර කිව්වේ පෙත්ත එක නම් පොත්තට මොකට වැඩිපුර ගෙවන්නේ? කොහොමද ගිනි ගනි ගන්න එකේ මල් බවව දුක් විඳින්නේ මොකටද? ඒව ආරක්ෂා කරන්න තවතට දුක් විඳින්නේ මොකටද? ඒව වටේ කම්බි ගහන්න තාප්ප ගහන්න මොකටද දුක් විඳින්නේ? ආයිත් මම කියනවා මේ කියන්නේ මල් බවන්න එපා කියලා නෙමෙයි. සතුටක් ලැබීම උදෙසා මල් වවනවා නම් ඒක කරන්න එපා, වැඩක් නැහැ. මල් වවා ගන්න. ඒකෙන් සතුටක් ලැබීම උදෙසා නම් කරන්නේ ඒක වෙන්නේ නැහැ. බෙහෙත් ගහක් වවා ගන්නනේ බවා ගන්න. ඇයි ඒක කොහෙකට අයිති එකක්ද? සිව්පසයට අයිති එකක්. හෙවණක් ලබා ගන්න ඕනේ එහෙනම්. ගහක් වවා ගන්න. ඒක සිව්පසයට අයිති එකක්. හිසට සෙවණක්. දැන් ඔබේ ගෙදරට ගිහිල්ලා බලන්න පින්වතුනි මේ මල් පෝච්චි වල තියෙන ඒවා ඔක්කොම හිසට සෙවණක්ද නැත්නම් ලෙඩට බේතක්ද නැත්නම් කුසට ආහාරක්ද බලන්න කල්පනා කරලා. ගහ වටේට දාලා තියෙන ඒවා නම් සමහරට කුසට ආහාරක් කරගත්ත හැකි මලට පස්සේ. හොඳට කල්පනා කරලා බලන්න මොනවද තියෙන්නේ කියලා. සිව්පස කාරණාද බලන්න ඔය තියෙන්නේ. සිව්පස කාරණා නෙමෙයි නම් පින්වතුනි ඒ කියන්නේ මුලාවටපත් වීම තුල කරපුවා. ඒකයි කිව්වේ ගස් වවන්න එපා නෙමෙයි, වවන්න ඇති වෙනකම්. නමුත් ඔබට හිතෙනවා නම් එහෙම ඔය මල දැක්කට පස්සේ මට සතුටක් හිතේ කවදා හරි ඒක නිසා මම මේ ගහ වවන්න ඕනේ කියලා පින්වතුනි එන්නේ ඒක නම් මෝඩකමක්. මොකද මම ඔබට සයිද්ධාන්තිකව ඔප්පු කරලා පෙන්නනවා මේ. දැන් ඔබ ව්‍යාපාරයක් කරන්න කියලා හිතාගෙන බුද්ධිමත් මිනිස්සෙක් ගාවට ගිහිල්ලා කිව්වොත් එහෙම මම ව්‍යාපාරයක් කරන්න හදන්නේ මට සල්ලි කීයක් හරි දෙනවද ණයට? ඒ මිනිස්සයා පින්වතුනි බුද්ධිමත් කෙනෙක් නම් ඔබේ මුලින්ම අහනවා මොකද්ද? මොකද්ද ඔයා කරන්න හදන ව්‍යාපාරය? මේක. එතකොට කොහොමද දැන් මේ සල්ලි ඔයා ආපහු ගෙවන්නේ? කොච්චර ලාභයක් බලාපොරොත්තු වෙනවද? මම මේක දැම්මම මෙහෙම මෙහෙම කල්ලි වෙලා මට මෙහෙම ලාභයක් එනවා. ඒකෙන් මම එකපාරම ඔහු ගෙවලා දානවා. ඊට පස්සේ බින්දුනේ අර පුද්ගලයා මොකද කරන්නේ? ඇඳලා පෙන්නනවා. ඔබ ඔය කරන්න යන එකෙන් ඔබ ඔය ඉන්වෙස්ට්මන්ට් එක කළාම මෙන්න මෙහෙම මේවට 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 ගිහිල්ලා අන්තිමට ඔබට ඉතුරු වෙන්නේ මෙන්න මෙච්චරයි. ඒකෙන් ඔය කියන ලාභය උපයන්න බෑ කියලා. අන්න ඒ වගේ එකක් මම මේ ඔබට පෙන්නුවේ. ඔබ ඔය බලාපොරොත්තු වෙන සතුට ලබන්න බෑ. මොකද මල දැක්කත් මොක දැක්කත් මොකද වෙන්නේ? ගිනි තමයි හටගන්නේ. මොකද ගිනි හටගන්නේ මල් හින්දවත් ගල් හින්දවත් නෙමෙයි. මොකක්ින්දද? අවිද්‍යාව හින්දා. අවිද්‍යාව තියෙන හිතේ නම් බාහිර ලෝකේ තියෙන ඒවා වෙනස් කළා කියලා ගිනි අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන මෙන්න මෙහෙම එකක් තියෙනවා, ඒකට තමයි ලෝකයා රැවටෙන්නේ. ඒ තමයි පිංගතනි, මෙන්න මේ වේදනා කියන තැන සැප දුක් කියලා අවස්ථා දෙකක් තියෙනවා. ප්‍රධාන ගිනි ගන්න තැන තමයි ගිනි තියෙන්නේ. ඒ කියන්නේ ජාතිය හෙවත් මම හැදිලා මම නැහෙන වෙලාව. ස්විප් එකක් ඇදිලා මැරෙන්නද කැමති? පිළිකාවක් හැදිලා මැරෙන්නද කැමති? කියන්න බලන්න ඔබ මැරෙන්න කැමති විදිහ. ස්විප් එකක් ඇදිලා මැරෙන්නද කැමති? පිළිකාවක් හැදිලා මැරෙන්නද කැමති? දෙකටම කැමති නෑ. ඇයි ඒ? ස්විප් එකද පිළිකාවද කියන එක හින්දා නෙමෙයි. මොකක් හින්දාද? මැරෙන එක හින්දා. මැරෙන එක තමයි පිංගුදෙනි දරුණුම දේ. ඒ දරුණු දේ තියාගෙන ඉවරලා ස්විප් එකක් හැදෙනවද පිළිකාවක් හැදෙනවද කියන එක අදාළ නෑ. නමුත් ස්විප් එකක් හැදුනහම හොඳයි. පිළිකාවක් හැදුනහම නරකයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දෙන්නම මැරෙනවනේ පිංගුදෙනි. ඒ කියන දුකේ දෙන්නටම පොදුයි. විශාල ගිනි කඳක් දෙන්නම කනවා. එක්කෙනෙකුට පුංචි සතුටක් තියෙනවා. අනිත් කෙනාට එතනත් දුක තියෙනවා. ලෝක සත්‍යයට ප්‍රකට වෙලා තියෙන්නේ මෙන්න මේ වේදනා නිසා හටගන්න දුක හෝ සැප. මෙන්න මෙතන එනවා පිංගතුනි ආස්වාදී ස්වභාවය. එහෙම නැත්නම් දුක්ඛ ස්වභාවය. ලෝක සත්‍යයට දැනෙන්නේ මේ දෙක විතරයි. මේ තියෙන ගිනි කඳ දැනගන්න නම් පින්වතුනි එයා කවුරු වෙන්න ඕනේ? සද්ධර්මයේ ශ්‍රවණය කරපු ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. මේ ගිනි කඳක් කියලා කාටවත් දැනෙන්නේ නැහැ. ඒකයි සමහරු මේක කල්ලි වුණා මහන්නේ, ඔය ජාතිපත්යෙන් හැදෙන්නා වූ ඒ ගිනි කඳ දැනෙන්නේ කොහෙටද කියලා. වේදනාව තියෙන්නේ මෙතන නම්. පස්සපච්චයා නම් වේදනා. ඉතින් එතනින් එහාට වේදනා නැහනේ. එහෙනම් මේ ජාතිප්‍රත්‍යයෙන් හටගන්න දුක කොහෙදද දැනෙන්නේ කියලා අහනවා. කොහෙදද දැනෙන්නේ? පිළිදෙන්නේ මේ කතා කරන්නේ දැනෙන දුකක් ගැන නෙමෙයි. අවබෝධ කරන දුකක් ගැන. මෙන්න මේක අවබෝධයෙන් දකින්න ඕනේ දුක. නමුත් මේ දුක නෙමෙයි පිංගුදිනේ ලෝක සත්‍යය දන්නේ. ලෝක සත්‍යය දන්නේ අර දැනෙන දුක. දැනෙන දුක දැනගත්ත ලෝක සත්‍යය දැනෙන දුක සැපක් බවට පත් කරන්න වෙර වීරිය කරනවා. ඒකයි පිංගුදිනේ අර බලු බෙට්ට වලක් කපලා වහලා මල් පඳුර හොඳට වල් ගලවලා සුද්ධ කරලා මල හොඳට පේන්න හැදුවේ. ලෝකයා හිතන් ඉන්නේ මෙන්න මේතන එන වේදනාවෙන් එන දුක තමයි දුක කියලා. ඒක නිසා මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ මොකටද? ඔන්න ඔය දුක මොකක් බවට හරවන්නද? සැපක් බවට හරවන්න. දැන් ඔබගේ ජීවිතේට ගිහිල්ලා බලන්න බෙන්දිනේ, ඔබ කරපු කියපු හැම දෙයක්ම විස්තර කරගෙන බලන්න. ඔය හැම දෙයක්ම කළා තියෙන්නේ මෙන්න මේ දුක. වේදනාවෙන් එන දුක, වේදනාවෙන් එන සැපක් බවට හරවන්න නෙමෙයි දෙක. නමුත් කොච්චර කළත් වැඩක් නැහැ. අවිද්‍යාව තියෙන තාක්කල් ගිනි එනවා. කොච්චර දේවල් හදාගත්තත් වැඩක් නැහැ. අවිද්‍යාව තියෙන තාක්කල් ගිනි එනවා. ගින්නේ නිදහස් වෙන්න ඕන නම් අවිද්‍යාවෙන් නිදහස් වෙන්න හොඳට අධ්‍යයනය කරන්න සෙඟට. ඔබ මේ කරපු කියප එකක්වත් වැඩක් ඇති ඒවා නෙමෙයි. නිකං අපරාධේ දුක්ඛින්ද විතරයි. දැන් බලන්න මේ තියෙන්නේ බාහිර පැත්තනේ. දැන් නිකමට ඔන්න සලකලා බලන්න ආයි ඔන්න අසත්පුරුෂයෙක් අලුත් ගිනි ගෙඩියක් දෙනවා. අසත් පුරුෂයෙක් මොකක් හරි රූපයක් පෙන්වලා කියනවා. මේක අනුරාධපුරයේ එක කඩේක තියෙන්නේ. වෙන කොහෙවත් නෑ ගන්න. අන්න රූපේ. ඒ රූපේ දැකපු නැති ඇස් වැඩන්නේ. දුන්න ගිනිගෙඩිය. ගිනිගෙඩිය දුන්න ගමන් පත්තු වෙන්න පටන් ගන්නවා මොකද්ද? අවිද්‍යා බල්බ් එක දැන් පත්තු වෙනවා. අවිද්‍යා බල්බ් එක පත් වෙනවා කියන්නේ පින්විතනි දැන් ඒ ගැන හිතුවත් මොකද වෙන්නේ? ගිනි. මේක පත් වුණා කියලා කියන්නේ පින්විතනි ඒක හිතට අරමුණක් විදියට ආවත්. හයි මේ ඇස, කන, නාසය, දිව, කය ඊළඟට කවුද තව ඉන්නේ? මන. මනට අරමුණක් විදියට ආවත් ඒ කියප එක මක් වෙනවද? ආයි ගිනි. අවිද්‍යාව පත් වුණොත් ඔක්කොම ඉවරයි. දැන් කොහොම හරි කිව්වේ මොකද්ද? අනුරාධපුරයේ අහවල් කඩේ තියෙනවා. දැන් ඉතින් උත්සාහ කරනවා මක් කරන්නද? ඕක කොහොම හරි අරගෙන එන්න. නැත්නම් සේවකෙක් හරි පිටත් කරනවා. දැන් සේවකයා ගිහිල්ලා ඔන්න අරක සල්ලි දීලා අරගෙන ගෙදර අරන් ආවා. අරන් ඇවිල්ලා බිත්තියේ ගැහුවා. බිත්තියේ ගහලා දැන් ඔබට කියනවා මක් කරන්න කියලා. නෝනා නැත්නම් මහත්තයා හරි බිත්තියේ ගහලා තියෙන්නේ දැන් ගිහිල්ලා දැන් ගිහිල්ලා ගිනි තියා ගන්න. ඕක නෙමෙයිද කරන් තියෙන්නේ? විත්තිය ඔක්කොම ගහලා තියෙන්නේ දැන් ගිහිල්ලා ගිනි තියා ගන්න. දැන් ඔබ ගිහිල්ලා ඇද්ද කැරිය ගම මොකද වෙන්නේ? දැන් ගිනි ගන්න. දැන් ගිනි ගන්න සිංහතනි. ඒ රූපේ හින්දාද? ගිනි ගන්න රූපේ හින්දාද? නෑ. මොකක් හින්දාද? අවිද්‍යාව තියෙන තාක්කල් අභිසංකාර කෙරෙනවා. එංගතුල ඒක නතර කරන්න බෑ. අවිද්‍යාව තියෙන තාක්කල් අභිසංකාර කෙරෙනවා. එංගතුල ඒක නතර කරන්න බෑ. දුක එන්නේ අභිසංකාරයෙන්. එංගතුල දුක එන්නේ අභිසංකාරයෙන්. අවිද්‍යාව තියෙන තාක්කල් අභිසංකාර කෙරෙනවා. දුක එන්නේ අභිසංකාරයෙන්. මම මේ දෙතුන් පාර කියන්නේ ඔබට වැටහෙනවද මං කියන එක? අභිසංකාර කරන්න වෙලා තියෙන්නේ අවිද්‍යාව නිසා. බින්දසනේ අභිසංකාරය කළොත් දුකටපත් වෙනවමයි. අවිද්‍යාව තියෙන තාක්කල් අභිසංකාර නොකර ඉන්න බෑ. බින්දසනේ අභිසංකාර කරපු ගමන් දුකටපත් වෙනවමයි. ඒ කියන්නේ අවිද්‍යාව තියෙන තාක්කල් දුකේ තමයි ඉන්නේ. පින්විතනි වෙන මොනව කළත් ඔය දුකෙන් නිදහස් වෙන්න බෑ. මේ ලෝකෙටම රජ වුණත් පින්විතනි දුකෙන් නිදහස් වෙන්න බෑ. සක්‍ර දේවේන්ද්‍රුණත් මහා බ්‍රහ්ම වුණත් දුකෙන් නිදහස් වෙන්න බෑ. අවිද්‍යාව තියෙන තාක්කල් මේ ලෝක සත්‍යය ගිනි කනවා. මේ අභිසංකාර කරන්න වෙනවා. මේක නතර කරන්න බෑ. මේ අභිසංකාරය කරන තාක්කල් මේ දුක එනවා. අවිද්‍යාව තියෙන තාක්කල් අභිසංකාර නොකර ඉන්න බෑ. ගිටාර එකක් ගහන වගේ ගහන්න දෙන්නේ තතින් තත අල්ලන්න තියෙන්නේ. අවිද්‍යාව තියෙන තාක්කල් සංකාර, ඊට පස්සේ භව, ඊට පස්සේ ජාති, ඊට පස්සේ ගිනි. කොහොම කළත් ගිනි අන්තිමට ගිනිනට තමයි එන්නේ. ඔන්න එහෙනම් දැන් ඔබ ගිනි ගන්න ක්‍රමය කියන්න. දැන් මේ ගිනි ඔක්කොම පටන් ගන්න තාත්තගේ සහයෝගය ඕනේ. ගිනි පටන් ගන්න නම් තාත්තගේ සහයෝගය. කවුද තාත්තා? කවුද තාත්තා? දැන් අලුතෙන් ආපහු එහෙම කවුරු හරි ඉන්නවා නම් තාත්ත එක්ක ගැන කියනවා කවුද කියලා දන්නේ නැහැ කියලා හිතයි. කවුද තාත්තා? සසර නැත්තම් කර්ම ශක්තිය විපාකයක් විදිහට එන්න ඕනේ. පින්විතනේ වැඩේ පටන් ගන්න. අන්න එතෙන්දී තමයි මේ අභ්‍යන්තර බාහිර ආයතන වල අවශ්‍යතාවය එන්නේ. අභ්‍යන්තර බාහිර දෙන්න ඕනේ වෙන්නේ ඔන්න ඔය වෙලාවෙදී විතරයි. පත්තු කළා දෙන්න. ඒක හරියට නිකන් ඔය ගෑස් ලිප පත්තු කරන්න ගියාට පස්සේ ටක් කියලා සද්දෙට වැටෙනවා නේද කට් එකට. එහෙම නැත්නම් ඉග්නයිට් එකක් වෙනම තියනවා නේද ඒක ලිපට අල්ලලා නේද? පොඩි ගිනි පුපුරක් යනවා. ඔන්න ඔය ගිනි පුපුර ඕනේ මෙන් එතන. ඊතුරු ගෑස් එක මෙතන තියෙනවා. ගිනි පුපුර ආව නම් එතනින් යහට ඔක්කොම ගිනි ගන්නවා. මේ ගිනි පුපුර ඕනේ තරම් තියෙනවා. විපාක ඕනේ තරම් තියෙනවා මෙන් එතන ඇති පදන් ඔබට දුක් දෙන්නේ. ඇහැට රූපයක් ගැටුණා නම් ඔබ ගිනි ගන්නවා. ඒක මොන රූපේද කියන එක අදාළ නැහැ. දැන් රූප නිරෝධ කරලා පුළුවන් ද වැඩේ කරන්න? බැහැ. ඇස්පෝට් කරගෙන පුළුවන් ද වැඩේ කරන්න? බැහැ. විපාකයක් ආව නම් ගිනි. මොකද හේතුව? පින්තේ අවිද්‍යාව තියෙන නිසා. මේ මෙන්න මේ දෙන්නගේ අවශ්‍යතාවය තියෙන්නේ මේ අபிසංකාරය කරන්න පටන් ගන්න. අපි මේ දවස්වල කතා කරපු කාරණාව මේ ඇහැයි රූපයයි දෙන්න ගැටෙන්නේ පින්විතනේ රූපේ බලන්න. රූපේ බැලීමේ අවශ්‍යතාවයක් තියෙන්නේ. නමුත් මෙයා මොකද්ද කරන්නේ? බව හදනවා. තාත්තා ඇහැට රූපයක් ගෙනත් දුන්නේ මොකක්ද? රූපයක් බලහම් පුතේ කියලා. පුතා මොකද කරන්නේ? බව හදනවා. තාත්තා බව හදන්න කියලා නෙමෙයි දුන්නේ. ඒකයි කියන්නේ මෙතන කර්ම ශක්තියට දොස් කියන්න එපා. ඔබ දුක් විඳින්නේ කර්ම ශක්තිය නිසා නෙමෙයි. දුක් විඳින්නේ මොකක්ද? අවිද්‍යා තෘෂ්ණා නිසා. අපි මේ කතා කරන්නේ මානසික තත්ත්ව ගැන, මානසික දුක ගැන. අවිද්‍යා තෘෂ්ණා නිසායි දුක් විඳින්නේ සංගත. කර්ම ශක්තිය කියන්නේ වෙන එකක්. එහෙනම් දැන් මොකක් හරි වුණාට පස්සේ අපේ කර්මය තමයි. ඒකද කියන්නේ? නෑ. කවුරු හරි පොළු පාරක් ගැහුවොත් නම් ඉතින් දැන් ඔළුව පැල ලේනවා. දැන් නම් කිව්වට කමන්නේ නෑ. අපේ කර්මය තමයි කියලා. හැබැයි හිතරිද වීම එකකටවත් කියන්න බලන්ද අපේ කර්මය කියලා? බෑ. ඔබ ගෙදර ඉන්නකොට මිනිස්සෙක් ඇවිල්ලා හොඳ තිත්ත කුණු හරපෙන් බැනලා යනවා අනිත් අය ඉස්සරහා. දැන් ඔබට ඉවස ගන්න බැරි තරම් ලැජ්ජාවක් ඇවිදිලා, මුදුම දුකක් ඇවිදිලා, කඳුළු වැක්කෙන්නවා ඇස් දෙකෙන්. ඔය ඉන්න ගමන් ඔබට කිව්ව හැකිද බලන්නකො මගේ කර්මයට වෙච්ච දේ? ඈ? කර්මයටද? නෑ. එහෙනම් මේකෙන් වචනේ වෙනස් කරගන්න. බලන්නකො අවිද්‍යා තෘෂ්ණා නිසා වෙච්ච දේ. ඇයි ඔය අඬන්නේ? අවිද්‍යා තෘෂ්ණා නිසා. මේසක් අර කනුස්සය කරපු එකේ හින්දා කියපු එකේ හින්දා නෙමෙයි. අවිද්‍යා තෘෂ්ණා නිසා. ඔබගේ දරුවා නිසා පීඩාවටපත් වෙනවද? දරුවා නිසා පීඩාවටපත් වෙනවා මෙන්න මෙහෙම වෙගදෙන. එයා විස්කෝලේ ආරයි යන්න ඕනේ. එයාට කන්න උයන්න ඕනේ. එයාගේ ඇඳුම් හොදන්න ඕනේ. ඔන්න ඕවා. හැබැයි ඒවා නෙමෙයි නේද ඔබ කියන්නේ? දරුවගෙන් එන පීඩාව කියලා. දරුවගෙන් එන පීඩාව කියලා ඔබ කියන්නේ සිංහදෙනි මානසිකව දැනෙන දේවල්. මෙයා කියන දේ අහන්නේ නැහැනේ හාමුදුරනේ, බලන්නකෝ මට පා වෙලා තියෙන්නේ මේ. ඔය කතා කරන්නේ මානසික පීඩාව ගැන. එන ඊළඟ පාර ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට කතා කරද්දී හරියට කියන්නේ. මොනවද කියන්නේ? ස්වාමීනි අපේ දරුවා කියන දේ අහන්නේ නැහැ. ස්වාමීනි අවිද්‍යාව තෘෂ්ණා නිසා පුදුම පීඩාවට පත් වෙලා ඉන්නේ. මට අවවාද කරන්න ස්වාමීන්. ඔක වැරදිට ඇවිල්ලා කිව්වොත් එහෙම ස්වාමීන් මේ අපේ දරුවා කියන දේ අහන්නේ නැහැ ස්වාමීන්. පොඩ්ඩක් දරුවට අවවාද කරන්න. මට හරි දුකයි. මම දරුවට අවවාද කරා. ඉතින් වැඩක් තියෙනවද? එතන පීඩාවට පත් උනේ දරුවා නිසාද? නෑ. අවිද්‍යාව. අවිද්‍යා තෘෂ්ණා. ඔය තියෙන මෙන්න මේක නිසායි පින්විතනේ පීඩාවටපත් වෙන්නේ. වෙන කිසිම හේතුවක් නැහැ පීඩාවටපත් වෙන ලෝක සත්‍ය. ඒකයි කියන්නේ වැරදි දේවල් වලට ඇඟිල්ල දික් කරන්න එපා. මෙච්චර කාලයක් උනේ පින්විතනේ වැරදි දේවල් වලට ඇඟිල්ල දික් කළා. උදේ නැගිටලා මිදුල බලද්දී මිදුල සම්පූර්ණයෙන්ම බල්ලෝ läගලා ඊයේ ආ අහු බලු රංචුවක් läගලා läගලා හැමතැනම බෙටිත් ගහලා ඔක්කොම කරලා ගිහිල්ලා යන. දැන්? දැන් ඔබ කියනවා මගේ සතුට කෑවනේ මු. මම ඒක දැක්කහම යකා නැග්ගා. මොකද හේතුව? අවිද්‍යාව. අවිද්‍යාව තෘෂ්ණා නිසා ඒක උනේ. බල්ලු ලැබපු නිසා නෙමෙයි. බල්ලු ලැබපු එක කරුමේ කියලා කියන්න පුළුවන් එක තැනකදී විතරයි. මේ මොකද්ද? දැන් ඉතින් ආයේ මිදුල අතු ගන්න එපා. එහෙම තියන්න හොඳ නැහැ මිදුල. අන්නේ ශාරීරික දුකක් තියෙනවානේ. අන්න ඒකනම් අරිහතුන් වහන්සේටත් තියෙනවා. අරිහතුන් වහන්සේගේ වැලිමළුවේ ඊයේ රාත්‍රියේ බල්ලෝ läගල හැමදැනම බෙටි ගහලා ගිහිල්ලා. නැත්නම් හරක් läගල බෙටි ගහලා ගිහිල්ලා. මොකද කරන්නේ? දැන් උන්වහන්සේටත් සිද්ධ වෙනවා පින්වතුනි. සවලක් අරේ මේ අරගෙන ඉවරලා අර ටික එකතු කරලා තාච්චියකට දාගෙන වෙනම තැනකට අරන් ගිහලා වල දාලා හරි මොනවා හරි එහෙම කළා. ඊට පස්සේ නැවත ඉඳලා අරගෙන එකතු ගන්න පිළිවෙලකට තියන්න. යකානෙක්ග ටික ඒක කොහෙටද හිතෙන්නේ? ඒක මේකෙන් අවිද්‍යාවේ කොටසක්. ඒක අනවශ්‍ය දුක. යකානගින් අවශ්‍යතාවය නැහැ. දුක හිතෙන්නේ අවිද්‍යාව නිසා තමයි. ඒකට වෙන කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න එපා. ස්වාමි පුරුෂයත් එක්ක අමනාප වෙලා ඉවිල්ලා අපිට ඇවිල්ලා කියන්න එපා ස්වාමීනි. මට හරියට දුක් දෙනවා මේ මිනිස්සයා. මේ මනුස්සයාට අවවාද කරන්න කියලා. යෝ කියන්නේ ගැළපෙන්නේ නැති කාරණා දෙක. මෙච්චර කාලයක් උනේ ඕක. ස්වාමීනි මේ මනුස්සයා මට හරියට දුක් දෙනවා. එතකොට උතන දුක්ඛාරය සත්‍යෙත් නැහැ. දුක්ඛ සමුදයත් නැහැ. ඔය කියන කතාව ඇතුලේ. ඇයි? ඔබ කියන්නේ මොකද්ද? ස්වාමීනි මේ මනුස්සයා මට හරියට දුක් දෙනවා. ඔය දුක කියලා දැකලා තියෙන මොකද්ද එතකොට? වේදනාවෙන් එන දුක. ඒ කියන්නේ දුක්ඛාරය සත්‍ය දැකලත් නැහැ. දුක්ඛාරය සත්‍ය කියන්නේ ඒක නෙමෙයි මේ යට තියෙන දුකට. මේක මුළු මුළු එක ඇතුළෙම තියෙන දුකක් තියෙනවානේ. ඒකනේ. අර ඕනේ කම කියන එක. මේ මිනිස්සයා මට හරියට දුක් දෙනවා. දුකට හේතුව මොකද්ද? මේ මිනිස්සයා මට හරියට දුක් දෙනවා. දැන් ඔකේ දුකට හේතුව කියනවා නේද? මොකද්ද? මිනිස්සයා. මේක බලලා මට කියන්න මිනිස්සයාද කියලා. මේ කොතනද මිනිස්සයා ඉන්නේ මේ? කවුද ඔබගේ මිනිස්සයා? හැබැයි මෙහෙමයි. බුදුදහම දන්න මිනිස්සෙක් එහෙම හිටියොත් එවලෙම ඩිවෝස් කරනවා ඔබ. ඇයි ඒ? ඒ මනුස්සයා හැම දන්නවනම් දුකේ ඉන්නේ අවිද්‍යාව නිසා කියලා එහෙම. ඉතින් ඒ මනුස්සයා හිතයි ඔබට අවිද්‍යාවත් එක්ක අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඇයි? ඔබ කියන්නේ මොකක්ද ඇවිදෙල්ල? දැන් මේක පිරිමයයි අනිත් පැත්තට හදාගන්න. කියන්නේ මොකක්ද ඇවිදෙල්ල? මේ මගේ මනුස්සයා මට හරියට දුක් දෙනවා. ඒ කියන්නේ ඔබ බැඳලා ඉන්නේ කාවද? අවිද්‍යාව තෘෂ්ණා. අවිද්‍යා තෘෂ්ණාත් එක දීගේ කන නෝනලා දීගේ කන මහත්ව. ඇයි ඒකන කිව්වේ? මේ මගේ මනුස්සයා මට හරියට දුක් දෙනවා. එහෙම නැත්නම් ඔබ කියන්නේ බොරු. මොකද දුක එන්නේ මනුස්සයාගේ නෙමෙයි. දුක එන්නේ අවිද්‍යා තෘෂ්ණාව. එහෙනම් අවවාද ගන්න ඕනේ මහත්යද ඔබද? ඔබ මොන වගේ අවවාදද ගන්න ඕනේ? මොන වගේ අවවාදද ගන්න ඕනේ? අවිද්‍යාතුනුස්නා නැසෙන જાති අවවාද ගන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධ ධර්මයේ තුලින් අවවාදයි ගන්න ඕනේ. වෙන ක්‍රමයකට අරන් හරියන්නේ නැහැ. එහෙනම් දැන් මට කියන්න මනෝවිද්‍යා උපදේශණයකට යනවා. නේ මහත්යා නිසා නෝනට හරි පීඩාවටපත් වෙලා ඉන්නේ. නෝන නිසා මහත්යා හරි පීඩාවටපත් වෙලා ඉන්නේ. එතන පීඩාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ කියන්නේ දුක්ඛාර සත්‍ය අවබෝධයක් නැහැ. ඒ දුකට හේතුව මොකද්ද කියලා දෙන්න හිතාගෙන ඉන්නේ අනිත් දේ දෙන්නවමයි. ඒ කියන්නේ දුක්ඛ සමුදයක් දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය දන්නෙත් නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දන්නෙත් නැහැ. මේ දුක දන්නේ නැති කෙනා පින්විතින් ඉතුරු ඒවා දැනගන්න හේතුව නැහැ. දැන් යනවා මනෝවිද්‍යා උපදේශන මාලාවකට ගිහිල්ලා ඉවර වෙලා. එකේ ඉඳලා 10ට ගනින්නයි 10 ඉඳලා 1ට ගනින්නයි කියලා නේ හොඳයි නේද මම අපහාස කරනවා එහෙම නෙමෙයි ගියාට පස්සේ ඉතින් කේන්ති යනවද කේන්ති ගියාම කරන්න ඕනේ එකේ ඉඳලා 10ට ගනින්න 10 ඉඳලා 1ට ගනින්න ඉතින් මම එකේ ඉඳලා 10ට ගනිනවා ඒක නම් යන්තම් ගණගත්ත හැකි 10 ඉඳලා 1ට ගනින්න ගියාම මගේදී වර්ධිනවා වර්ධිනාට පස්සේ හීතියට වඩා උරුජුවල් නැගිනවා ඒකට පෙගදරි මතක තියාගන්න. ඔබගේ වාහනේ ටයර් එකේ පැච් එකක් ගියාට පස්සේ ඒ පැච් එක කෙල පොඩ්ඩක් ගාලා කොල කෑල්ලක් ඇලුවට හරියන්නේ නැහැ. ඔන්නම් කරලා බලන්න. පතර කාලා කෑල්ලක් ඉල්ලගෙන කෙල පොඩ්ඩක් ගාලා අලවල ගිහින් හුලන් ටික ගහලා බලන්න පුළුවන්ද කියලා. ඒක හරියන්නේ නැහැ පෙගදරි. ඒකද මොකද ඒගොල්ලෝ කරන්නේ? ඒගොල්ලෝ එක පීරි ගාලා ඒක ඇතුළත් හොඳට තව ලොකු කරලා ඉවරලා ඊට පස්සේ ඒකට තව රබර් කෑල්ලක් දාලි වෙරලා පින්විතන ඊට පස්සේ ඒක අර අයන් එකකට තියලා මක් කරනවා රත් කරලා එකම ටයර් එක බවට පත් කරනවා ඒ හැරෙන්නට පින්විතනි කොල කෑල්ලක් ඇලෙව්වා කියලා එහෙම හරියන්නේ නැහැ එහෙනම් ඔබට ඔය කේන්ති යන්නේ මොකකින්දද හරි දැන් හින්ද මේක නසා ගන්න කල ඔය පැලස්තර වලින් ඇති පළක් නැහැ මතක තියාගන්න ඔබගේ නොවන නිසා නෙමෙයි ඔබට දුක එන්නේ අවිද්‍යාව නිසා මහත්ය නිසා නෙමෙයි දුක එන්නේ දරුව නිසා නෙමෙයි දුක එන්නේ අවිද්‍යාව නිසා ඔය ඇහැ ඉස්සරහට එන රූප නිසා නෙමෙයි දුක එන්නේ අවිද්‍යාව නිසා මේක කියද්දි මේක තේරෙනවා නම් ඔබට පින්විතනි ඔබගේ ඔළුවට එන එක කාරණාවක් ඒ තමයි ඉතින් ස්වාමීනි අපි කැමැතිව දකිද්දී අපි සතුටුයි මේක තේරුණා නම් විතරයි ඒකත් හිතෙන්නේ. මේක තේරුණා නම් ඔබගේ ඔළුවට එනවා ඇති. අපි කැමති දේවල් දකිද්දී හරි සතුට වෙන්නේ කියලා. ඒ සතුට මොකද්ද? අර වේදනා මාත්‍රෙන් එන සතුටකින්. සතුට හේවත් ඔකට කියනවා ආස්වාදය කියලා. හේතුව මොකද්ද? අර තිබිච්ච දාහසහිත ස්වභාවයෙන් නිදහස් වුණා යම් මොහොතකට. නමුත් මේකෙන් නිදහස්ුනේ එකෙන් විතරයි තව තියෙනවා මග. අමතර ගිනි කඳ කොහොමද තියෙනවා මූලික ගිනි කඳ මේක නිකන් අමතර එකක් විතරයි ඒකයි බෙන්ගදෙන කියන්නේ ඔබ තීරණය කරලා බලන්න මොකද්ද කරන්න ඕනේ කියලා මොන જાති ඒවද බලන්න ඕනේ කියලා මේ ගිනි කඳ අයින් කරගන්න දැන් හිතලා බලන්න වෙනද දැන් ඔබට හෙට දවස ගත කිරීම ගැන හිතට එන්නේ නැද්ද හෙට දවස කොහොමද මම ඉන්න ඕනේ කියලා හෙට වැඩට යන්න තියෙනවා හෙට බැංකුවට යන්න තියෙනවා හෙට සල්ලි ගෙවන්න තියෙනවා අනිද්දාට කරන්න ඕනේ ඒවා ඔක්කොම පින්විතනේ ඔළුවේ ගිනි ගන්නවා ඇයි මම හැදිච්ච ගමන් මොකද වෙන්නේ මේ ಜಾති කියන ස්වභාවය හැදිච්ච ගමන් පින්විතනේ අතීතයයි අනාගතයයි වර්තමානයයි ඔය තුන එකට එකතු වෙනවා ඒතර අතීතයේ සිදුවීම් ඔක්කොම දවනවා පින්විතනේ තමන් දැන් මේිට මාස 5කට කලින් අම්මා මැරුණා අවුරුදු 5කට කලින් තාත්තා මැරුණා. ඒ ඔක්කොම වෙලා ඉවරයිනේ. නමුත් වර්තමාන මොහොතේ පින්විතනි මම හැදිච්ච ගමන් මොකද වෙන්නේ? අර ඔක්කොම කනෙක්ට් වෙනවා. එහෙනම් දැන් මාස 5කට කලින් කවුද මැරලා තියෙන්නේ? අම්මා. මගේ අම්මා මැරලා තියෙන්නේ. අවුරුදු 5කට කලින් මගේ තාත්තා මැරලා තියෙන්නේ. ඔය කනෙක්ට් වෙනවා. ඊළඟ මාසේ පොලිසියල්ලි ගෙව්වේ නැත්තම් ගේසින් ඉන්න වෙනවා. මක්කෙනද? කනෙක්ට් වෙනවා. කවුරු හැදිච්ච නිසාද? මම හැදෙච්ච නිසා බේරෙන්න බෑ පෙන්ගෙන. දැන් මේ මම හැදෙන්නේ මොකක් බැලුවහම? කැමති දෙයක් බැලුවහම අකමැති දෙයක් බැලුවහම. ඈ මොක බැලුවත් ඔච්චර තමයි. අවිද්‍යා තෘෂ්ණා තියෙන තාක්කල් මොක බැලුවත් මොකද වෙන්නේ? මේක එනවා පෙන්ගෙන. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න ඔය කාරණාව. ගොඩ යන්න හම් වෙන්නේ නැහැ. නිෂ්කාරණේ වැඩ කළා වැඩක් නැහැ. දැන් ඔබගේ ජීවිත ඔච්චර ලොකු වෙලා තියෙන මොකක් හින්දාද මේ? දැන් ඔබගේ ජීවිතේ ගොඩක් ලොකුයිනේ. ඇයි? ඔබ නෝනා නැත්නම් මහත්තයා දරුවෝ 3-4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ දැන් කතාද බැඳලා සමහර වෙලාවට ඒගොල්ලන්ගේත් පවුල් තියෙනවා. ඒගොල්ලන්ගේ දරු පැටවු ඉන්නවා දැන්. ඒගොල්ලෝ බාහිරින් ඒ කතාද බැඳපු අයගේ ඥාති පිරිස ඉන්නවා දැන්. ඔබගේ පවුලේ හිටපු ඥාති පිරිස ඉන්නවා. අයියලා අක්කලා එහෙම ඉන්නවා. දැන් බලන්න පවුල කොච්චර ලොකුද කියලා. බලන්න ඔය ඔක්කොම පටන් ගත්ත එක උතනින්ද කියලා. ඔය යුනිවර්සිටි එකේ වගේ ඉන්න කාලෙක හරි කොයි හරි ඉගෙන ගන්න කාලෙක හරි කට්ටියත් එක්ක ඉන්නකොට ඔන්න එක ගෑණු ළමෙක් ආවා. ඒ ගෑණු ළම එනකොට අනිත් යාළුවෝ ඔක්කොම හැරිලා බැලුවා එයා දිහා. ඒ නොකිය කිව්වේ මොකක් කියලාද? ෂෝක් කියලා. ඔබ බලන් හිටියේ වෙන පැත්තක්. නමුත් අරගොල්ලෝ බලල ඉවර වෙලා හරි ෂෝක් කියලා කිව්වා. කියපු ගමන් මොකද වුනේ? ඔබත් හැරිලා බැලුවා. බලපු ගමන් ආස්වාදයි වගේ දැනුණා. ඇයි? අර කියන වෙලාවේ ඔක්කොම වෙලා ඉවරයි. ඊට පස්සේ යාව ඕනේ වුණා. මහන්සිලා මහන්සිලා මාස 3-4ක් පිටිපස්සෙන් ගිහිල්ලා 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 යන්තම් හා කියෝ ගත්තා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා 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 ගෙවල් වල ප්‍රශ්න ඇති කරගෙන ඔක්කොම කළා. මොනවා හරි කළා. අර කුල ප්‍රශ්න, මේ ප්‍රශ්න, සල්ලි ඇති නැති ප්‍රශ්න, උගත්කමේ ප්‍රශ්න. ඔය ඔක්කොමත් එක්ක හරට්ටු වෙලා 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 යන්තම් කතා දෙයක් බැඳගත්තා. ඔය ඔක්කොම දැන් කරගෙන යනවා අපි. ඔය යන අතරතුර ඔබට හම්බුනේ දුක විතරයි. ඉතින් ඔබ ඒවට හැමදෙස්ම ඇඟිල්ල දික් කළා. මේ දුකාවේ තමසලගේ තාත්තගේ. මේ තාත්තා ඇඟිල්ල දික් කළා. එහෙනම් මේ දුකාවේ තමසලගේ අම්මගේ. තමසල නංගිගේ. තමසගේ යාළුවෝ තමයි ඔක්කොටම හේතුව. පස්සේ උයන්න දන්නේ නැහැ. ලුණු ටිකක් දාගන්නේ නැහැ. තමසගේ අම්මල මොනවද කියන්නේ? හොද්දක ලුණු දාගන්නවද කියන්නේ? ඔය හැම අවස්ථාවකම මේ මිනිහට දුක ඇවිදිනවා තියෙන. ඒ දුකට මිනිහ ඇඟිල්ල දික් කරන එක එක තැන්වල. මේ මිනිහ කවුද? ඈ? මේ මිනිහ කවුද? ඔබ. මේ ඔබගේ ඇඟිල්ල මම මේ පෙන්නන්නේ. තමගේ ස්වාමිපුරුෂයාගේ බිරිඳට, ස්වාමිපුරුෂයාගේ අම්මට, ස්වාමිපුරුෂයාගේ තාත්තට හිතින්වත් නොබැලුපු කෙනෙක් ඉන්නවා නම් අත උස ගන්න බලන්න හිතින්. මම මේ කියන්නේ ගුණහරප කියලා නෙමෙයි. තමන්ට දුක ආපු හැම වෙලාවකම පිඟුත් නේ. අනිත් කෙනෙකුට ඇඟිල්ල දික් කළානේ. ඒක නිසා කවදාකවත් ඔය දුකට පිළියමක් කරගන්න බැරි වුණා. ඔබට හිතුනේ ඔය දුකේ ඉන්නේ අනිත් අය නිසා කියලා. නමුත් මේ පාඩම ඔබ හරියට දැනගත්තා නම් ඔබට පේනවා පිඟුදිනි මේ එළිය ඇඳලා තියෙන කිසිම එකක් නිසා ඔබට දුක එන්නේ නැහැ. දුක එන්නේ අවිද්‍යාව නිසා. එනම් මේකෙන් මේ අනිත් මිනිස්සු නැගිලි දික් කරන එක නතර කරලා. තේරුමන්නේ නැහැ මේක. ශාරීරිකව කවුරු හරි වද දෙනවා නම් අන්න ඇඟිලි දික් කළාට කමන්නේ. නෑ ඔබට ඔක්කොම එන්නේ මානසික වද නෙමෙයි. මාත්‍යයට කියෙන්ද කියලා මේ අපේ මෝඩ ගෑණිගේ වැඩනේ කියලා කියපු ගමන් මොකද වෙන්නේ? අර තාච්චියට අබ දැම්ම වගේ ඊට පස්සේ. චිටි 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 ගාලා හුපුරන්න පටන් ගන්නවා. දැන් ඔය දුක ඇවිල්ලා තියෙන්නේ ඇයි? මාත්‍යයා මොකක් කියපු ඉඳලා? ඈ? මාත්‍යයා මොකක් කියපු ඉඳලා? ද? මාත්‍යයාගේ සම්බන්ධයක් නැහැ නේද? දුක ඉන්නේ මොකක් ඉඳලාද? අවිද්‍යාතරුස්නානේ නෝනට වෙන සම්බන්ධයක් තියෙනවා. මහත්යාට උහුල ගන්න බැරි දුකයි. ඔය වාක්‍ය හරිද වැරදිද? මම වාක්‍යයක් කියනවා හරිද වැරදිද කියන එක අඩුම තරමේ. මාත්‍ය කියනවා මගේ නෝනාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා. ඒක මට උහුල ගන්න බැරි තරම් දුකයි. හරිද වැරදිද? හරි හදමු එහෙනම්. හදමු එහෙනම්. මගේ නෝනාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා. ඒක වැරද්දක් නැහැනේ. නේ? ඒක හරි. අවිද්‍යා තෘෂ්ණා නිසා මට දුකයි. එහෙනම් ඔන්න හරියට කතා කරමු. මගේ දරුවා ශිෂ්‍යත්වයේ ෆේල්. ඒක නිසා මට දුකයි. මගේ දරුවා ශිෂ්‍යත්වයේ ෆේල්. අවිද්‍යා තෘෂ්ණා නිසා මට දුකයි. ගේ ඉස්සරහා මල් ගහ කපල දාලා. ඒක නිසා මට දුකයි. ගේ ඉස්සරහා මල් ගහ කපල දාලා. අවිද්‍යා තෘෂ්ණා නිසා මට දුකයි. ඇත්ත කතා කළා නම් වැඩේ ඉවරයි. පිරිසක් ශාසනය විකෘති කරනවා. ඒක නිසා මට දුකයි. පිරිසක් ශාසනය විකෘති කරනවා. අවිද්‍යා තෘෂ්ණා නිසා මට දුකයි. තමන්ගේ වැරද්ද හොයාගත්තාම දැන් අරිහතුන් වහන්සේලාත් බිහි වෙලානේ. ඔබම දාලා බලන්න තේගෙන. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගහපු හැම තරගයක්ම පැරදුනා. ඒක නිසා මට දුකයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගහපු හැම තරගයක්ම පැරදුනා. අවිද්‍යා තෘෂ්ණා නිසා මට දුකයි. එහෙනම් කරුණා කරලා ওই විදිහට කතා කරනවද ආයි? අඳුම සරමේ ඇත්ත කියන්න පුරුදු වෙන්න බින්දත. එතකොට ටික ටික ඕක හරියනවා. හැමදාම අනිත් මිනිසුන්ට වරද පැටවුවාට පස්සේ වෙන්නේ බින්දතනි තමන් හැමදාම ගිනි කොඳ ගොඩේ ඉන්නේ. බලන්න ওই විභාගේ ෆේල් වෙන ළමයි කියන කතා. පුතේ කොහමද විභාගේ? කොහොමද ප්‍රතිපල? ෆේල් නේ අංක. ඇයි පුතේ? අංකල් මේ අපේ ඉස්කෝලේ හිටපු ගුරුවරු එක එක ඉගෙනුවේ නෑ නේ අංකල් ළමිට. ඒක තමයි උත්තරේ. අපේ තාත්තා රසනේ පුණා නේ අංකල්. ඒක නිසා මට පන්ති යන්න ඕනේ නෑ. ඒව තමයි උත්තර වලට ගේන්නේ පිංගත. ඒක නිසා එක කවදක්වත් විභාග පාස් වෙන්නේ නැහැ. තමන්ගේ වැරද්දක් තියෙනවා ඒක හදාගන්නේ නැන්නේ. තමන්ගේ වැරද්ද හදාගන්නේ නැති කෙනාට පිංගුදුනේ කවදක්වත් සාර්ථක වෙන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔබ හැමදෙස්සෙම පිංගුදුනේ හරි දේ කතා කරන්න එතකොට හරි. අපේ පුතා කුඩු ගහන්න පටන් ගත්තා. ඒක නිසා මට දුකයි. කියන්නේ අපේ පුතා කුඩු ගහන්න පටන් ගත්තා. අවිද්‍යා තෘෂ්ණා නිසා මට දුකයි. පොතල තමයි හැමදෙස්සෙම තියෙන්නේ. මම වාහනේ යනකොට ත්‍රිවිල් එකක් ඉස්සරහින් එක පාට දැම්මා. ඒක නිසා මට දුකයි. මම වාහනේ යනකොට ත්‍රිවිල් එකක් එක පාට ඉස්සරහින් දැම්මා. අවිද්‍යා තෘෂ්ණා නිසා මට දුකයි. අපේ නෝනාට හොස නැගී මැස යන්න බෑ. ඒක නිසා මට දුකයි. අපේ නෝනාට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. අවිද්‍යා තෘෂ්ණා නිසා මට දුකයි. දැන් ඔබගේ ප්‍රශ්න ඔක්කොම අරන් ඉන්න එක දවසක ඔබට මානසිකව මහ දුකක් එන හැම වෙලාවකම පිටින් ප්‍රශ්න අරන් ඉන්නකෝ. පොල්ලකුත් අරන් ඉන්න. අපි මෙහෙම කරමු. වැරදි කරුවාට දඬුවම් කරමු. හරි මහත්යයි පොල්ලකුයි අරන් එන්න. හරිනේ. නැත්තම් පුතයි දුවයි කවුරු හරි තමයි දැන් ප්‍රශ්නයක්. ඔබ ඇඟිලි දික් කරන කෙනා ඉන්නවනේ කවුරු හරි. එයාමයි පොලු කෑල්ලකුයි අරන් එන්න. මොකටද? අපි අධිකරණයේ නඩුව විසඳලා දඬුවමත් ඒ වෙලාවෙම දෙනවා. හා දැන් ප්‍රශ්න අරන් එන්න කැමති අතෝසන්. දැන් කවුරු හරි එන්න කැමති නම් එක්කෝ පිස්සෙක් නැත්තම් මෙච්චර වෙලා බුදියගෙන ඉඳලා තියෙන. ඒකයි මෙන්නනේ ලෝකයට ප්‍රශ්න නැහැ. ප්‍රශ්න තියෙන්නේ අවිද්‍යාව තුළ පේනද? අනිත් පැයට ඇඟිලි දික් කරනක සම්පූර්ණයෙන්ම නතර කරන්න. වැඩක් නැහැ නේද? ඇඟිලි දික් කළා කියලා වැඩක් වෙන්නේ නැහැ. තව දික් ගැස්සෙන එක විතරයි වෙන්නේ. ඔබට දුක එන්නේ අවිද්‍යාව තෘෂ්ණා නිසාමයි. අනිත් කෙනාට බැනලා වැඩක් නැහැ. ඕක තමයි කිව්වේ පින්විතරි ඔබ කරගත්ත දේම ඔබට එනවා. ඒකේ විපාක භුක්තියට ඔබ ලෑස්තිලා ඉන්නේ. අවිද්‍යාව තියාගෙන ඉන්නේ. ඒක නිසා පින්විතරි මානසිකව පුදුමාකාර විදිහට විඳවනවා. ශාරීරිකව විඳවන ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් මානසිකව විඳවනවා පින්විතරි. ඒ විඳවන්නේ අවිද්‍යාව නිසා. දැන් විවේකයෙන් පස්සේ අපි ඔය අවිද්‍යාව දුරු කරගන්න පුළුවන් විදිය ගැන කතා කරමු. ඒ වගේම අද ලොකු වැඩක් තියෙනවා අපිට කරන්න. මොකද්ද? ආර්ය මෛත්‍රිය වඩන්න ඕනේ. හේතුව මේ ඊළඟ සතිය කියන්නේ මේ තව දවස් දෙක තුනකින් නේද ඔක තියෙන්නේ? දැන් කොහමද? ජනගහනේ ඔක්කොම තාම ඉන්නවද? දොළොස් පිරිකරේම නිකන් වැඩිපුර දෙන්නේ මේ දිනේදී. අපිට ඒව මුකුත් දැනෙන්නේ නැහැ පින්වදෙනි. ඒ ගැන එන්නේ නැහැ ඇතුළට කිසි දෙයක්. දැන් හරි උණුසුමක් තියෙනවද මේ දවස්වල කොහොමද? සාමාන්‍යයෙන් ඉස්සර නම් හේදෙන හොඳට උණුසුම තියෙන කාලේ ඉතින් අපිත් උණුසුමේ හිටියා. දැන් ඉතින් එහෙම නැහැ. දැන් තියෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ආරංචියක්වත් එන්නේ නැන්නේ මේ සම්බන්ධව. නමුත් පින්වදෙනි ලෝක සත්‍යය මහ විනාශයක් කරගන්න යන්නේ. ජනාධිපතිවරයෙක් රටට ඕනේ. නමුත් එතුමාව තෝරගන්න ගිහිල්ලා එකිනෙකාගේ ද්වේෂය පතුරවා ගැනීමේ වැඩ පිළිවෙල තුළ පින්වදෙනි ඒකෙන් වෙන හානිය නැවත යථා තත්ත්වයට ගේන්න විශාල කාලයක් යනවා. මිනිසුන්ට පේන්නේ සල්ලි විතරයි. මිනිස්සු කියනවානේ අමතරව කෝටි මෙච්චරක් යනවා ආදී වශයෙන් කතා කරනවානේ. අමතරව යන කෝටි ගාන විතරයි මිනිසුන්ට පේන්නේ සිංහද. නමුත් ඒකෙන් වෙන හානිය මිනිසුන්ගේ හිතවලට දූෂ්‍ය අදහස් ඇවිදින්න ඉවරලා අපෙන් වෙන විශ්වයට පිට වෙන කිරණ සමුදාය ඒව යථා තත්ත්වයටපත් කරන්න ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා මේ මග වඩන ආර්ය පිරිසක් ආර්ය මෛත්‍රිය වඩලා ඒ විශ්ව ශක්තිය නැවත සුද්ධ පවිත්‍ර කරගන්න අදාළ කටයුතු සිද්ධ කරන්න ඕනේ. කුලල් කා ගන්න නංගිල මල්ල කුලල් කා ගන්නෙන් කරන්න දෙයක් නැහැ. එයා ඒව කරගෙන ගියේ දැන්. ඒවත් නතර කරන්න බෑනේ එකපාරට පින්නද? අයියලක් කළ වෙච්ච පිරිස පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. නංගිල මලිලා ওই බිත්ති වල අඟුරු කෑලි වලින් අර හිමේ ඇඳලා බිත්ති ජරා කළාම හිමීට මොකද්ද කරන්නේ? ඉතින් ඒකුන්ට තල්ලලා දාන්න නැතුව තාත්තා එන්න කලින් මකලා දානවද? හිමීට කියලා ඒක පීදාලා දානවා. මකලා දානවා. අනුකම්පාවෙන් ඒක තමයි පින්වදෙන කරන් තියෙන්නේ. මොකද හේතුව ලෝකයාව එකපාර හදන්න බෑ. හැබැයි මතක තියාගන්න ඔය හැම කෙනාම හදන්න පුළුවන්. ඔය හැම කෙනාම පින්වදෙන සම්බුද්ධ ශාසනයක අරිහත් වෙන්න පිරිස. නමුත් අද ඒ අය ටිකක් සැඩපරුසයි. අපි ඔබත් ඔහොම තමයි හිටියේ මේකට. අද අපිට ඒව මතක නැති නිසා අපි හිතන් ඉන්නේ අපි හරි සාන්ත විනීත මිනිස්සු කියලා. එහෙම නෑ පිරිස. අපිත් හසර යාවේ ওই විදිහට තමයි. අපි දේශපාලන වේදිකාවල කොච්චර නැගලද? කොච්චර කෑ ගහලද? කොච්චර ගහ මරාගෙන ඇද්ද? අපිත් ඔවා කළා තියෙනවා සංගති අනන්ත සසරේ. අද අපි ඒව කරන්න ඇති නිසා අපිට ඒ ආව පහත් විදියට පේනවා. නැත් මම කියන්නේ පිංගදනේ ඉතින් ඒ ආව එකපාර නතර කරන්න බෑ. ඒක නිසා ඒ අයගෙන් වෙන හානිය නතර කරගන්න උත්සාහ කරමු මුලින්ම. ඒ හානිය නතර කරගෙන ඊට පස්සේ උත්සාහ කරමු ඒ අයව බේරගන්න. ඒ අයව තලාපෙලා දාලා වැඩක් නෑ පිංගද. නමුත් ඔය කරන වැඩ වලින් තාත්තට අහුනොත් එහෙනම් මොකද වෙන්නේ? හූතිය තියා දුවන්න තමයි හම්බ වෙන්නේ ඊට පස්සේ. ලේසි නෑ පිංගද. මතක තියාගන්න මහ මූදක් කලබවන්න පුළුවන් මනුස්ස සංකාරවලට. එක රැල්ලක් අඩි 100ක් උඩට ඉස්සුනා නම් ඒ රැල්ල පිංගදෙන් ලංකාවේ අනිත් පැත්තෙන් එළියට යනවා. එළියට යන්නේ ලංකාවේ ඉන්න මිනිසුන් ඔක්කොම හොදගෙන ඒකයි. ඒවා හරි භයානක දේවල්. ඒවා නොවෙන්න සිංහතනේ පුළුවන් තරම් උත්සාහ කරන්නනේ. ආර්ය පිරිස් හැමතිස්සෙම මහ මෙත් කිරණ පතුරවල ඒ ඔය හැම කෙනා කෙනෙම අනුකම්පාවෙන් මෙත් සිත පතුරවල ඒ අසුද්ධ කිරණ කැපෙන්න සුද්ධ කිරණ ශක්තිය විශ්වයට දාන්න. ඒක අපි කරමු විවේකයෙන් පස්සේ. ඒ නමතරව අපි මේ අවිද්‍යාව නිසා මේ හටගන්න ගිනි ගොඩ දැක්කන ඒ අවිද්‍යාව දුරු කරගන්න ක්‍රමේ බලලා ඒක කරගන්න උත්සාහ කරමු. දැන් ඔබට හොඳටම තේරුණාද මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා? මෙන්න මේක තේරුම් ගත්තා නම් මෙතන ඉන්න අයගෙන් 90%කට තේරෙන්නේ නැති කියලා හිතමුකෝ. ඔබට බැරිද පින්වදිනේ මේක ප්‍රායෝගීකරණය කරන්න? නැත්තම් වැඩක් නැහැ පින්වදිනේ මේවා කියලා දෙන්න. මේක ප්‍රායෝගීකරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබට හොඳටම වැටහෙනනේ මේ බාහිරින් ඇහැට කනට දිවට නාසයට කයට මේ එන්නේ ඒවා. ගන්න හදන ඒවා. ඔය මොකක්වත් නිසා මේ ගින්න නිවෙන්නේ නැහැ කියලා. මොකද මේ ගින්න හැදෙන්නේ අවිද්‍යාව නිසා මිස මේ බාහිරින් එන ඒවා නිසා නෙමෙයි කියලා. එහෙනම් මේ ගින්න නිවන්න උත්සාහ කරනවා මිස කොත්තු හදන්න උත්සාහ කළ වැඩක් නැහැ කියලා තේරෙන්න ඕනේ ඔබට. ගින්න නිවුවොත් තමයි මේ අවිද්‍යාව අයින් කරගත්තොත් තමයි ගින්න නිවෙන්නේ. ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගෙන කෑවට ගින්න නිවෙන්නේ නැහැ. ඒ වගේම පිටින් අන්‍ය ලෝක සත්‍යයන් නිසා නෙමෙයි දුක එන්නේ. දුක එන්නේ අවිද්‍යාව තෘෂ්ණා නිසාමයි. එහෙනම් අන්‍ය ලෝක සත්‍යයට ඇඟිල්ල දික් කරන එක නතර කරන්න ඕනේ. ශාරීරික වද හිංසාවක් වෙනවා නම් පොලිසියට කියන්න. මානසික වද හිංසාවක් වෙනවා නම් මොකද කරන්න ඕනේ? මග වඩන්න. ඒකෙන් විතරයි ඒක නැති කරගන්න පුළුවන්. මම අර ඔබ ඔය ප්‍රශ්න කියාගෙන ඉන්නේ ඒවා කිව්වෙ පින්දනේ ඒ ප්‍රශ්නනේ. නැවත ඔගේ අනිත් පැත්තට ප්‍රශ්න කියාගෙන ඉන්නේ නැහැ නේද? ඒකත් ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්ස මගේ දරුවා ශිෂ්‍යත්වයෙන් ඉහෙලීම පාස් ස්වාමීන් වහන්ස. මට හරිය දුකයි. එහෙම කියාගෙන ඉන්නේ නැහනේ. නමුත් දුක තියෙනවද නැද්ද? තියෙනවා පින්. දුක තියෙන්නේ මෙතන නෙමෙයිනේ. ඔය කියන්නේ දැනෙන දුක ආයතරය. ගින්න හැමතිස්සෙම තියෙනවා. ළමයා ශිෂ්‍යත්වයෙන් පාස් වුණත් ගින්න තියෙනවා. හේලුණත් ගින්න තියෙනවා. ගින්න තියෙන්නේ ළමයා මතවත් නෙමෙයි, ශිෂ්‍යත්වේ මතත් නෙමෙයි, පාස් වීම මතත් නෙමෙයි. තියෙන්නේ මොකක් මතද? අවිද්‍යාව මත. අවිද්‍යාව තියෙන තාක්කල් ඔය ගින්න තියෙනවා මේක. ඔබ ඇවිල්ලා අහන්නේ හැමතිස්සෙම මේ දුක් වේදනාවක් ආපු වෙලාවට. දුක් වේදනාව ආපු වෙලාවට ගිනි තියෙනවද නැද්ද? ගිනි තියෙනවද නැද්ද? සැප වේදනාවක් ආපු වෙලාවට ගිනි තියෙනවද නැද්ද? තියෙනවා පින්වතුනි. මොකද දුක් වේදනා සැප වේදනා ඔය දෙකම වේදනා එන්නේ මොකකින්දද? අවිද්‍යාවෙන්ද? අවිද්‍යාව තියෙනව නම් අபிසංකාර තියෙනව, අபிසංකාර තියෙනව නම් භව තියෙනව, භව තියෙනව නම් ජාති තියෙනවා. ජාති තියෙනවා කියන්නේ ගිනි තියෙනවා. නතර කරන්න බෑ. ඕන් ඔය අවබෝධයෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න. දැන් තේක වනකොට පින්වතුනි තේකේ ඔබට රහ දෙආකාරයකට දැනේ. එක්කෝ ඔබ කැමති විදිහට දැනේ, එක්කෝ ඔබ අකමැති විදිහට දැනේ. කැමති විදිහට දැනුණත් අකමැති විදිහට දැනුණත් පින්වතුනි ගිනි ගිනිම තමයි. තේ බිව්වත් ගිනි, නැතත් ගිනි. පැණි රසද බිව්වත් ගිනි, තිත්ත රසද බිව්වත් ගිනි, ලුණු පොඩ්ඩක් දාගෙන බිව්වත් ගිනි, ඇඹුල් පොඩ්ඩක් දාගෙන බිව්වත් ගිනි. ඇයි ගිනි හැදෙන්න ඔය එකක්වත් බලපාන්නේ නැහැ. අවිද්‍යාව තියෙනවනම් ගිනි තමයි. හොඳයි. අවධානයෙන් කටයුතු කළා නම් ඔබට මේක ගොඩ දාන්න පුළුවන් වෙනවා. හොඳට බලන්න ඔබ ජීවත් වෙනකොට ඔබට දැනෙන දේවල්. හොඳයි. එහෙමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන්, දහම් ශ්‍රවණය කිරීමෙන්, දහම් මනසිකාර කිරීමෙන් බුදු ගුණ සජ්ජායනා කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් සිවණක් පිළිසට ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ඊරස් කරගත් ආව සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමෙන් ඔබ අප සීල දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්දවියේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සීල දෙනාට තෙරුවන් සරණයි.